2024 ජූනි මාස 30 වන ඉරිදා අවුරුදු දෙනුත් භාගයක් ගෙවිලා සතිමත් බව පුහුණු කරන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකටයි අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වනයේ සහභාගී වන නම කියන අවසරයි පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමින් වහන්සේලා මෑණිවරුන් වැඩසටහනට පද නමස්කාර කොට ගෞරවයෙන් පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත් අවස්ථාව ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බං පරවසං දුක්ඛං සබ්බං විසරියං සුඛං සාධාරණේ විහඤ්ඤන්ති යෝගාහි දුරතික්කමාති.
සාදු සාදු සාදු.
අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසෙත් අපි මේ ලැබිච්ච වෙලාවේ අවස්ථාවේ අද දවසට ගැලපෙන මාතෘකාවක් යම් පමණකට ඉදිරියෙන් තියාගෙන සාකච්ඡා කරන්න තමයි සූදානම. ඉතින් ඒ සඳහා අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන සිදුවීම ඒ හා සම්බන්ධ මේ ගාථාව දිහා බැලුවොත් මෙන්න මේ විසාකාව සම්බන්ධ කතාවක්. එතකොට මේ අග්‍ර උපස්ථායිකාව දවසක් භාගතුන් වහන්සේ හමු වෙන්න මද්දහනේ වේලාව කෙනවා. ඉතින් මෙහෙම ඇවිල්ලා මේ භාගතුන් වහන්සේව වන්දනා කරලා ඒ අසල ඉන්න පාටයි. එතකොට බුදුරජාණන් වහන්සේට පෙනිලා වගේ මේ මොකද්දෝ ප්‍රශ්නකින් අවුලකින් ඉන්න ගතියක් දැනිලා වගේ අහනවා, විසාකාව මොකද මේ අවේලාවේ කියලා. අර විදියට නිකන් ඇවිල්ලා ඔහේ වාඩි වෙලා ඉන්න කෙනාගෙන් තමයි මේ අහන්නේ. එතකොට මේ විසාකාව තමුන්ගේ ප්‍රශ්නයක් ගැටලුවක් වගේ දෙයක් බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරනවා. ඔය වගේ සිදුවීම් ගණනාවක් සඳහන් වෙනවා මේ විසාකාව සම්බන්ධයෙන්. ඔය විදියට නොයෙකුත් අවස්ථාවල මේ අවේලාවේ මේ විදියට ප්‍රශ්නයක් ගැටලුවක් පැන නැගුණාම බුදුහාමුදුරුව හම් වෙන්න ගිහිල්ලා මුකුත් කියනවත් නෙමෙයි ගිහිල්ලා ඉන්නවා. මේ ඉඳීම තුළ අන භාග්‍යතුන් වහන්සේම විමසනවා, විමසුවාම කියනවා. ඉතින් ඔන්න ඔය විදිහේ අවස්ථාවක් මේ වෙලාවේ මේ විසාකාව ප්‍රශ්නේ විදිහට ඉදිරිපත් කරන්නේ. එහෙම නැත්නම් තමුන්ට මේ වෙහෙස පීඩාව සඳහා ඉදිරිපත් වෙලා තියෙන හේතු වෙලා තියෙන කාරණේ විදිහට ඉදිරිපත් කරන්නේ මේ පසේනිදි කොසල් රජතුමා හා සම්බන්ධ යම් කිසි නඩු කටයුත්තක් වගේ දෙයක් කියලා වෙන්න පුළුවන්. එතකොට මේ රජයේ රටේ රජතුමා පසේනිදි කොසල් රජතුමා, එතකොට මේ රජතුමා හා සම්බන්ධ යම් කිසි තීරණයක් නඩු කටයුත්තක් මේ විසාකාවගේ ඒ තියෙන දේපල වස්සු සම්බන්ධ ව්‍යාපාර සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන්. එතකොට කියනවා භාග්‍යතුන් වහන්සේ මේ පසේනිදි කොසල් රජතුමා ලවා යම් කිසි වැඩ කටයුත්තක් කරගන්න තියෙනවා. නමුත් මේ රජතුමා මේක සාධාරණ විනිශ්චය කරන්නේ නැහැ, සාධාරණ තීරණය කරන්නේ නැහැ. එතකොට මේ ව්‍යාපාරිකාවට මේ රජතුමාගේ මේ ප්‍රශ්නය ගැටලුවක්. එතකොට ඒ විදිහේ ප්‍රශ්නකින් ඇවිල්ලා තමයි අර විදිහට භාග්‍යතුන් වහන්සේ ගාව මේ අවේලාවේ වාඩි වෙන්නේ. ඉතින් වාඩි වුණාම බුදුරජාණන් වහන්සේ අහුවාම කියනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්, මෙහෙම ගැටලුවක් මේ පස්සේ නිදි කොසල් රජතුමාට ලවා මේ වැඩක් කරගන්න තියෙනවා. ඒ වැඩේ හරියට වෙන්නේ නෑ, තීරණය කරන්නේ නෑ කියලා අනතමුන්ගේ ප්‍රශ්නය ගැටලුව ඉදිරිපත් කරනවා. ඉතින් එහෙම ඉදිරිපත් කරාම මේ ඉදිරිපත් වුණු අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන බුදුරජාණන් වහන්සේ මොකද්දෝ බණක් කියන දරණ උත්සාහයක්, එහෙම නැත්නම් මේක ධර්මයට ගලපන දරණ උත්සාහයක් වගේ දෙයක් තමයි අද අපි මේ ඉදිරියෙන් තියාගත්ත ගාථාව. මේක තමයි පිළිතුරක් විදිහටම මත් නෙමෙයි, නමුත් බුදුරජාණන් වහන්සේ මේ ගාථාව තමයි ප්‍රකාශ කරන්නේ. ඔය සිදුවීම තියෙන්නේ ඔය උදාන පාළියේ. ඒ උදාන පාළියේ මේ අහලා බණ කියනවවත් නෙමෙයි. ඒ වෙනුවට අර වෙච්ච සිදුවීම අලලා යම් කිසි විදියක ප්‍රකාශයක් කරනවා, අදහසක් ඉදිරිපත් කරනවා. අන්න ඒ විදියට මේ වෙච්ච සිදුවීම අලලා භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරපු අදහස තමයි මේ අද දවසේ අපි මේ ගාථාවක් විදියට ඉදිරියෙන් තියාගත්තේ. එතකොට මොකද එතන කියන්නේ? සබ්බං පරවසං දුක්ඛං. මේ අනුත්ත අයත් සියල්ල දුක්. ඔන්න ඔහොම තමයි පටන් ගන්න. සබ්බං පරවසං දුක්ඛං, මේ අනුන්ට අයත් සියල්ල දුක්. ඊට පස්සේ සබ්බං ඉසරියං සුඛං සාධාරණේ විහඤ්ඤಂತಿ. එතන මේ පද දෙක එකට ගලපලා තමයි තේරුම අපිට අරගන්න වෙන්නේ. සාධාරණේ විහඤ්ඤಂತಿ, මෙන්න මේ අනුන්ට සාධාරණ කල්හි සබ්බං ඉස්සරියන් සුකං, මේ විදියට මේ සියලු සැපයයි ගද්දේ අනුන්ට සාධාරණ කල්හි වෙහෙසකි. ඒ දෙවැනි පදේ තුන්වෙනි පදේ එකට තමයි ගැලපෙන්නේ. සබ්බං ඉස්සරියන් සුකං සාධාරණේ විහඤ්ඤಂತಿ, මේ විදියට මේ අනුන්ට සාධාරණ කල්හි මේ සියලු සැප යයි ගද්දේ දුකක් වෙහෙසක් කියලා ප්‍රකාශ කරනවා. යෝගාහි දුරතික්කමාති. ඊළඟට අන්තිම පදේ කියනවා කෙලෙස් ඉක්මවීමද ඒකාන්තයෙන් දුෂ්කරය කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශය, මේ කෙටි ගාථාව අවසන් කරන්නේ. එතකොට අර විදියට ලෝක සම්මත දේවල් ගැන යම් අදහසක් පළ කළා, ඊට පස්සේ මේ ශාසනික ප්‍රතිපදාව ගැන අදහසක් පළ කරනවා. ලෝක සම්මත දේවලුත් මේ විදිහේ දුක් සහිතයි, මේ විදිහේ වෙහෙස සහිතයි කියලා ප්‍රකාශ කළා. මේ ප්‍රතිපදාව ගැන කියන්නේ ප්‍රතිපදාවත් ඉතින් අමාරුයි තමයි කියලා වගේ එකක් කියලා මේක අවසන් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ පැහැදිලි කිරීමක් තමයි මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ අද දවසට. එතකොට මෙතන කරුණු කිහිපයක් මතක් කරගන්න පුළුවන්. පළවෙනිම දේ තමයි අර විදිහට මේ විසාකාව මේ විදිහට තමුන්ට ප්‍රශ්නයක්, වෙහෙසක්, පීඩාවක් ඇති වුණාම මේ භාග්‍යතුන් වහන්සේ හමු වෙන්න තමයි ගියේ. තව කෙනෙක් බාරකකට යන්නත් පුළුවන් නේ, එහෙම කට්ටියත් ඉන්නවනේ. ඒකත් ඉතින් එක ක්‍රමයක් තමයි, මේ කට්ටියට හරියනවයි කියලා හිතාගත්ත ක්‍රමයක් තමයි. එතකොට මෙතන බුදුරජාණන් වහන්සේ මෙන්න මේ යම් කිසි හිත සැනසෙන්න වගේ දෙයක් ප්‍රකාශ කරනවා අහලම. ඇයි මේ අවේලාවේ, ඇයි මේ විදියට ඉන්නේ වගේ අහලම විමසලම තමයි බුදුරජාණන් වහන්සේ මේ යම් කිසි දෙයක් කියන්නේ. එතකොට අර විසාකාවටත් මේ ප්‍රශ්නයක්, වෙහෙසක්, පීඩාවක් ආපු වෙලාවක මේ භාග්‍යතුන් වහන්සේගේ ඇසුර ප්‍රයෝජනවත් වෙන්නේ නැති, මේකෙන් පහසුවක් විවේකයක් ලැබෙන්නේ නැති, අර මිනිපිරියෙක් එහෙම ආන්තරා වෙලා ඒ මිනිපිරියාගේ මලගෙදර කටයුතු අවසන් කළා, එදත් අර හිස කෙස් තෙත්ව ඇඳුම් තෙත්ව ඒගොල්ලන්ගේ මොකක් හරි මරණ චාරිත්‍රයක්. එතකොට එහෙම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ ඒ වාඩි වෙලා ඉන්නකොට අනේ දවසෙත් මේ විසාකාවකින් අහනවා ඇයි මේ අවේලාවේ ඇයි මේ හිස කෙස් තෙත් වෙලා, ඇයි මේ ඇඳුම් තෙත් වෙලා කිව්වහම ඔන්න කියනවා මේ මගේ මේ ප්‍රියමිනි පිරියක් ඉන්දියා, එයාගේ මළගෙදර කටයුතු අවසන් කළ තමයි මේ ආවේ කියලා ඔන්න විදියට ප්‍රකාශ කරනවා. එතකොට මේ මේ මෙතන මේ මතු කරන්න උත්සාධාරණ පොයින්ට් එක තමයි මොකද්ද, අර විදියට වෙහෙසක් පීඩාවක් අහම මේ භාග්‍යතුන් වහන්සේගේ ඇසුරක් ඒ පහසුවක් සඳහා පිහිටලා තියෙනවා. මේ විදිහේ බෙදා හදා ගැනීමක් පහසුවක් සඳහා පිහිටලා තියෙනවා. එතකොට අද කාලෙත් සමහර කෙනෙක් දැනුවත්වද නොදැනුවත්වද දන්නේ නැහැ ඔය වගේ දේවල් පුරුදු කරනවා, ඔය වගේ ක්‍රමවේද පාවිච්චි කරනවා. එතකොට සාමාන්‍යයෙන් අපි හිතුවොත් ප්‍රශ්නයක් ගැටලුවක් අහම ඔය තමන් භාවනාවක පුහුණුවක යෙදිලා ඉන්න එක්කෙනෙක් නම් ඒ විදියට විශ්වාසයක් තියෙන කල්යාණ මිත්‍රයෙක් ගුරුවරයෙක් ඉන්නවා නම් ඒ කෙනාට මේ දේ කියලා ඒ කෙනා මේ දේ සඳහන් කළා යම් කිසි විදියක නිදහස් කර ගැනීමක් සිද්ධ කරන්න උත්සාහ ගන්න එහෙම සිද්ධ කරන පිරිසක් අද කාලෙත් අපිට දකින්න පුළුවන්. එතකොට අර විදියට මේ ප්‍රශ්නේ කියනවත් නෙමෙයි සමහර වෙලාවට. ඔහෙ ඇවිල්ලා ගැවසෙනවා. ගැවසෙනකොට තේරෙනවා සමහර වෙලාවට මේ ප්‍රශ්නයක් නිසා තමයි. ගැවසෙනකොට තේරෙනවා මේ 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 වෙහෙස පීඩාවෙන් තමයි කියලා. අන්න ඉතින් පොඩි සහනයක් සඳහා ඒක හේතු වෙන්න පුළුවන්. කෙසේ නමුත් මේ එදා කාලේ වගේම අද කාලෙත් මේ විදියට තමුන්ට වෙහෙසක් පීඩාවක් අහම ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ප්‍රයෝජනවත් ලෙස පිහිටනවා. එහෙම නැති වුණොත් ඉතින් පාප මිත්‍ර ආශ්‍රයන් ඉතින් ගොඩ දෙනෙක් ඒ පැත්තට තමයි බර. ප්‍රශ්නයක් අහම ගිහිල්ලා බාරකකට වැද ගන්නවා. ප්‍රශ්නයක් අහම ගිහිල්ලා කොටුවක් පයින්නවා. ඉතින් ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. එහෙම තමයි ක්‍රමවේදේ. නමුත් ඒ වගේ ලෝකෙක අදට නමුත් මේ විදිහේ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ඇසුරින් මේ වගේ දෙයක් කරන මුහුණ දෙන්න පුළුවන් හැකියාව අන ටික ටික දියුණු කරගන්න පුළුවන් අපිටත්. ඒක හොඳ හොඳ උපක්‍රමයක් කියලා අපිට කිව්ව හැකි. මොකද මේ වගේ වෙලාවක මේ හිත වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා ඒ ප්‍රශ්නේ තව උග්‍ර වෙන්න, ඒ උග්‍ර වීම සඳහා හේතු කාරණා සකසන්න ඉඩකඩ වැඩි නිසා මේ විදිහේ ක්‍රමවේදයක් පුහුණුවක් හොඳයි. ඒ විදිහේ ක්‍රමවේදයක් පුහුණුවක් තම තමුන්ගේ ආරක්ෂාවට පිහිටන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේකී විදිහේ කල්යාණ මිත්‍රාශ්‍රයක් අපේ ජීවිතවලට වටිනවා. ඒක ප්‍රයෝජනයි. සමහර කෙනෙක් කවුන්සිලින් වගේ යන්නේ ඒ තෙරපිස්ට් කෙනෙක් ගාවට, ඒ කවුන්සිලර් කෙනෙක් ගාවට ගිහිල්ලා ඒකෙත් තමුන්ගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. ඒ තමුන්ගේ විස්තර තොරතුරු කියනවා. ඒකත් ලොකු සහනයක් සඳහා කෙනෙක්ට පිහිටනවා. අර තෙරපිස්ට් එහෙම නැත්නම් අර කවුන්සිලර් එහෙම ලොකු උත්තරයක් දෙන්නේ නැහැ. ඒ අය වෙනුවට අර කියන දේ අහගෙන ඉන්නවා. ඒ අවධානයක් දෙනවා. ඒකත් සමහර කෙනෙක්ට හරි වටිනා තෑග්ගක්. මොකද කාගෙන්වත් අවධානයක් ලැබෙන්නේ නැහැ. කවුරුත් අවධානයක් දෙන්නේ නැහැ. ගෙවල් දොරවල්වල කතා කරන්න කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේ කෙනෙක්ට අර විදියට ගෙවලා හරි කමක් නැහැ. පොඩ්ඩක් මේ කතා කරන්න කෙනෙක් තමුන්ගේ යහපත බලනවා කියලා ටිකක් හරි මේක අහගෙන ඉන්න කෙනෙක් අනේ වගේ කෙනෙක්ගේ ආරක්ෂාව ප්‍රයෝජනේ වැදගත් කියලා අර විදියට ඒ ගිහිල්ලා හම්බ වෙලා කටයුතු කරනවා. ඉතින් පැවිද්දෝ දැක්කාමත් ගොඩක් වෙලාවට කට්ටියට ප්‍රශ්න තමයි මතක් වෙන්නේ. පැවිද්දාගේ දෝෂයක්ද නැත්නම් ඒ කට්ටියගේ දෝෂයක්ද මොකද දන්නේ. ඉතින් අර නොමිලේ කවුන්සිලින්නේ එහෙමනේ. අර විදියට ගෙවන්න දෙයක් නැහැ. නොමිලේ කරගන්න පුළුවන් නිසාද කොයිද ඔක්කොම ලැබිලා ප්‍රශ්න තමයි කියන්නේ. ඉතින් ඒවා අහලා අහලා වෙනම ලෙඩක් හැදෙනවා අහගෙන ඉන්න මිනිස්සුන්ට. ඇයි ඉතින් අර එක එක ඉතා ගන්න බැරි අමුතු අමුතු ප්‍රශ්න තියෙන කට්ටියට. නානා ප්‍රකාර දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා අහලා අහලා ලෙඩක් හැදෙනවනේ. අර වේදා මැරෙන ජොබ් එකක් තමයි ඕක. වෙදා මැරෙන්නේ ලෙඩා නෙමෙයි, වෙදා මැරෙන ජොබ් එකක්. අර විදියට මේ එකේ කෙනාගේ ලෙඩ ඇඟට අරගෙන අන්තිමට වෙදා මලා කියලා අර තියෙන කතාවක නර වෙද කෙනෙක් ඉඳියාලු. මොකද යන්ත්‍ර මන්ත්‍ර එකකින් ලෙඩ්ඩු හොඳ කරනවලු. කුෂ්ඨ රෝගී කාව තාමේ රෝගියා සුවපත් වේවා කියලා එයාගේ කුෂ්ඨ නැති වෙනවා, බෙදාගේ ඇඟට කුෂ්ඨ එනවා. තව මොකක් හරි කොවිඩ් කාරයෙක් ආවොත් මේ කාර සුවපත් වේවා කුවාම අන්න කොවිඩ් මෙයාට ඇවිල්ලා වෙදා ලෙඩාව හොඳ වෙනවා. ඔන්න ඒ විදියට අනුන්ගේ ලෙඩ අරගෙන හොඳ කරන වෙදෙක් ඉඳියාලු. ඉතින් ඕම ටික දවසක් යනකොට අන්තිමට වෙදා මැරිලා ගියාලු, ලෙඩු ටික නම් ඉතුරු වුණාලු. ඇයි ඒ? අර තියෙන තියෙන හැම ලෙඩේම ඇඟේ දාගෙන. ඉතින් ඔය කවුන්සිලින් කියන්නේත් ඔන්න වගේ ජොබ් එකක් තමයි. වෙදා මැරෙන ජොබ් එකක්. විශේෂයෙන් ඇඟේ දාගන්නවා නම් හරි අමාරුයි. පැවිද්දොන්ටත් එන්නේ ඕක තමයි. කමටහන් සුද්ධ කරන්න යන කමටහන් ගුරුවරු වගේ කට්ටිය අඩු වයසෙන් මැරෙන හේතු වෙන්නේ තියෝක වෙන්න ඇති. අර තියෙන තියෙන කුණු කන්දල් ඔක්කොම ඔලුවේ දාගෙන අන්තිමට වෙදා මලා. වෙදා මලා. ඕක ගැන ආචාන් බ්‍රහ්මවංශ හාමුදුරුවෝ කියනවා අර මේ පල්ල නැති මේ කුණු බාස්කට් එකක් වෙන්න පුළුවන් නම් හරි කියලා මේ ජොබ් එකට. මේ කවුන්සිලින් ජොබ් එක, එහෙම නැත්නම් මේ මේ පැවිදි ජොබ් එක, ඔය කට්ටිය ඇවිල්ලා ඇවිල්ලා ඔක්කොම තියෙන තමුන්ගේ ප්‍රශ්න, තමුන්ගේ ගැටලු, ඔයාගේ දේවල් ප්‍රකාශ කරනකොට මේ කුණු බාස්කට් එකක් වගේ තමයි අර කුණු ටික දාන්න. හැබැයි පල්ල නැහැ. එතන මෙහෙම කුණු ටික එහෙම බිමටම වැටෙනවා, බාස්කට් එක අරගෙන යනවා. තව කෙනෙක් ඇවිල්ලා තව කුණු ගොඩක් දානවා. ඒකත් අනේ හරි සාදරෙන් බාර ගන්නවා. හැබැයි එතනම බිම. එයාටත් පේනවද කොයිද දාපු කෙනාටත් මේක මේ ගත්තේ නෑ බිමටම වැටුණා කියලා. කුණු බාස්කට් එකේ පල්ල නෑ බිමටම වැටුණා කියලා නිකන් දාපු එක්කෙනාටත් නිකන් පොඩ්ඩක් තේරෙනවා. තේරුණාට මොකද එහෙම ඉන්න පුළුවන් නම් ඒක තමයි ක්‍රමවේදේ. අර ප්‍රශ්න එකක්වත් ඇඟට ගන්නේ නෑ. හැබැයි අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නවා සමහර විට හුමීටි තියෙනවා. හැබැයි එතන මෙහෙම බිම වැටෙනවා තේරෙනවා. කිව්වට මොකද ප්‍රශ්නේ එහෙම ගත්තේ නෑ. හැබැයි අහගෙන ඉන්දියා. අහගෙන ඉන්දියා ප්‍රශ්නේ ඇඟට ගත්තේ නෑ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අපි ප්‍රශ්නේ ඇඟට ගනි කියලා. එහෙම එකක් තියෙනවා ඔය කට්ටියගේ. නිකන් එහෙම නිකන් අහගෙන ඉඳලා හරියන්නේත් නෑ. නිකන් පොඩක් මාත් එක පොඩක් සුසුම් හෙළුවොත් චුට්ටක් නිකන් කඳුලක් හරි පිට කරොත් අන්න එහෙනම් හරි තමයි බඩුම තමයි කියලා කියනවා. එහෙමම කරන්න ගියොත් ඉතින් වෙදා මැරෙන ජොබ් එකක් නිසා අර විදියට ඒ ප්‍රශ්නේ එතනම බිම හලලා යන්න පුළුවන් නම් හරි සාදරෙන් බාර ගන්නවා. මේකට දාන්න, මේ කුණු බාස්කට් එකට දාන්න, හැමෝම දාන්නේ ඔකට තමයි කියලා බාර ගන්නවා. බාර ගත්තට මොකද එතනම එහෙම බිම වැටලා දාපු මනුස්සයට උනත් තේරෙනවා මේ හරි ආදරෙන් පිළිගත්තට මොකද ඒ කුණු බාස්කට් එකේ පල්ල නැහැ. අන්න එහෙම යැපෙන්න පුළුවන් නම් අන්න අඩු වයසෙන් මැරෙන්නේ වෙන එකක් නැහැ ඔය වගේ වෙද්දුන්ට. එහෙම නැත්තම් ඉතින් ලෙඩු ටික ඉතුරු වෙයි, වෙද්දු ටික මැරෙයි. එහෙම දෙයක්, එහෙම ප්‍රශ්නයක් ඔය වගේ දේවල් වල තියෙනවා. මොකද අර එන එන ප්‍රශ්නයකට ගන්න ගියොත් අන්තිමට හැමදාම නිකන් අර ප්‍රශ්නමනේ, හැමදාම අර එක එක්කෙනාගේ වෙහෙසමනේ. ඔය මේ ඔය එම්පතිටික් කියන ගුණාංගේ තියෙන එම්පති කියන ගුණාංගේ එම්පතික් එම් මේ කියලත් කියනවා. මේ ඒක ටිකක් වැඩිපුර කට්ටියට එම අමාරු වෙයි වැඩි. අර අනෙක් කෙනාගේ දුක ඇඟට ගන්නවා වැඩි ඒගොල්ලෝ. අනිත් කෙනාගේ දුක එයාට දැනෙනවා ඒ දුක දුක විඳින මනුස්සයටත් වැඩිය. ඉතින් එහෙම කට්ටියට නම් කොහොමවත් බෑ මේ කරන්නේ. ඊට පස්සේ අර ඉන්සෙන්සිටිව් කට්ටියට හරියන්නේත් නෑ ඒ ජොබ් එක. අර නිකන් කීයද කියන දේ අහන්නේ නැති, ඒක ගණන් ගන්නේ නැති, ඒ වගේ කට්ටියට හරියන්නේ නෑ. පොඩ්ඩක් දුක නිකන් දැනෙන්නත් ඕනේ මනුස්සයට. හැබැයි වැඩිපුර ඇඟේ දාගන්නෙත් නෑ. ඒ සමබරතාවය 아무තු සමබරතාවයක් සාමාන්‍ය දුර්ලභයි. ගොඩ දෙනෙක් ගාව නෑ. එක්කෝ එක පැත්තක අන්තයක් නැත්නම් අනිත් පැත්තේ අන්තේ. ඔය දෙක අතර මැද සමබරතාවයක් තියෙනවා නම් අන්න අහන කෙනාට වගේම කියන කෙනාටත් පහසුවක් වේවි. දෙදෙනාටම තම තමුන්ගේ වැඩ කටයුතු වලට උපකාරයක් වේවි. ඉතින් ඒ විදිහේ අදහසක් පළවෙනියට මතු කළා. දෙවැනියට මේ ගාථාව දිහා බැලුවොත් මෙතන කියන්නේ මොකද්ද? සබ්බං පරවසං දුක්ඛං. මේ අනුන්ට අයත් සියල්ල සබ්බං කියන වචනේ තමයි මෙතෙන්දී පාවිච්චි වෙන්නේ. එතකොට මේ දහමේ ඔය සබ්බං කියන වචනේ නිතර නිතර යෙදෙනවා. සියල්ල සියල්ල කියන අදහසින් තමයි මේ විදිහට ගෙන හැර දක්වන්නේ. එතකොට මෙන්න මේ අනුන්ට අයත් සියල්ල කියලා හඳුන්වන්නේ මොනවද? ඒකනේ වැඩි. දැන් ඔය සියල්ල අනුන්ට අයත් සියල්ල දුක් කියලා තමයි පළවෙනියට තියෙන්නේ. එතකොට අනුන්ට අයත් සියල්ල විදියට හඳුන්වන්නේ මොකද්ද? එතකොට අපේ දේපොළ ටික අපිට අයිතිද? යාන වාහන ටික අයිතිද? ගෙවල් දොරවල් වල කට්ටිය අයිතිද? ඒ ටික ඇරෙන්න ඉතුරු ටික දනුන්ගේ කියලා ප්‍රශ්නයක් මතුවෙනවානේ. එහෙම නැත්නම් එච්චරවත් අපිට අයිතියක් නැද්ද කියලා ප්‍රශ්නයක් මතුවෙනවානේ. එතකොට මේ පුහුණුවක් ප්‍රතිපදාවක් දිහායින් බැලුවොත්, ඒ කෝණයෙන් බැලුවොත් අන්න මේ අපිවත් අපිට අයිති නැති ගතියක් තියෙනවා. මේ අපි මම කියලා මම හිතාගෙන ඉන්න කෑල්ලක් තියෙනවානේ. නැත්නම් අපි කියලා අපි හිතාගෙන ඉන්න කෑල්ලක් තියෙනවානේ. ආ, ඒකවත් අපිට අයිති නැති ගතියක් තියෙනවා. මේක තමයි සාමාන්‍ය වෙ භාවනාවක පුහුණුවක යෙදෙන කෙනෙක්ගේ ප්‍රතිපදාව. ඒක තමයි. එයා බලනවා මේක අයිති කියලා ඉතල තමයි එයා පටන් ගන්න. ලොකු මමංකාරයක් සහිතව තමයි ඔය පුහුණුව පටන් ගන්න. සක්මන් කරනවා, සක්මන පාලනය කරන්න ඕනේ මේ තැනැත්තට. හුස්ම බලනවා, හුස්ම පාලනය කරන්න ඕනේ මේ තැනැත්තට. එහෙම තමයි මේ පුහුණුව පටන් ගැනීම. ඒතර ලොකු මමංකාරයක් තියෙනවා. අර විදිහට මේ ක්‍රියේටර් වගේ තමයි මේ තැනැත්තා ඉන්නේ. මේ ලෝකේ මවපු, මේ විශ්වය මවපු මේ සර්වබලධාරී දෙවියෝ වගේ තමයි මේ තැනැත්තා මේ වැඩේ පටන් ගන්න. සක්මන පාලනය කරනවා, හුස්ම පාලනය කරනවා. ලොකු මමංකාරයක් සහිතව මේ වැඩේට බැස ගන්නවා. නමුත් මේකේ යෙදෙන්න යෙදෙන්න ඔන්න ඔය අයිතිය දුරුවීමක් වගේ දෙයක් ටික ටික සිද්ධ වෙනවා. අර මුලින් හිතාගෙන ඉඳියා මේ කෑල්ල මගේ කියලා. අනේ ටිකක් වෙලා බලනකොට ඒක නෙහෙම නෙමෙයි වගේ. මේ කෑල්ල මම එකතු කරගත්තා කියලා මුලින් හිතාගෙන ඉඳියා ටිකක් වෙලා බලනකොට ඒක නිකන් වෙනස් වෙනවා වගේ. ඔන්න ඔය විදිහේ ක්‍රමානුකූලව මේ අයිති අතහැරීමක් වගේ දෙයක් ඔය පුහුණුව තුල සිද්ධ වෙනවා. එතකොට ආධුනිකයේ පටන් ගන්නකොට එයා ලොකු ප්‍රදේශයක් උරුම කරගෙන තමයි මේ පුහුණුවට නමුත් බැසගන්නේ. එයා අර ලෝකේ ලොකු ප්‍රදේශයක් උරුම කරගෙන ඉන්දියා එහා සමාන ලොකු ප්‍රදේශයක් මේ පුහුණුව තුලත් උරුම කරගන්න උත්සාහ ගන්නවා. ඔය මේ නිවන් දකින්න දවස් පහක් වැඩසටහනකට දවස් පහෙන් සෝවන් වෙලා යනවා වගේ කියලා එන කට්ටිය අන්න ඒ වගේ තමයි මේ ඇවිල්ලත් මොනවා හරි අරගෙන යන්න බලනවා. ඒ අරගෙන යන අදහසින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ගනුදෙනුවක් ඒ වගේ අදහසකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. කමක් නැහැ, ඉතින් එහෙම හරි පටන් ගත්තානේ ආවනේ. ඒකත් හොඳයි. හැබැයි ඇවිල්ලා දවස්වල් දෙකක් ගෙවෙනකොටම අන්න මොකද වෙන්නේ? අර අයිතිය දුරු කරන්න, මේ උරුමකාරීත්වය දුරු කරන්න අවස්ථා එනවා. ඒ අවස්ථාවල සාර්ථකව මුහුණ දුන්නොත් අන්න කමටහන සුද්ධ වුණා, හරි ගියා කියලා කිව්ව හැකියි. අසාර්ථක වුණොත් ඉතින් තව කල් යනවා. කෙසේ නමුත් මේ පුහුණුවක් කියලා මේ කරන දේ, මේ භාවනාවක් කියලා මේ නැවත නැවත වඩන දේ ගොඩාක් දුරට මේ අයිතිය දුරු කිරීමක් වගේ දෙයක් තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. අර විදිහට මේ මට අයිති කියලා හිතාගෙන ඉඳිය සුළු කොටසෙත් අයිතිය ටික ටික දුරු වෙනවා, ටික ටික අඩු වෙනවා මෙතනතර දකින්න පුළුවන්. එතකොට මේ සියල්ල කියලා තමයි හඳුන්වන්නේ. එතකොට යම් දෙයක් විදියට දෙයක් හඳුනාගත්තද ඒක මේකට අහු වෙනවා. සිතුවිල්ලක් විදියට සිතුවිල්ලක් විදියට හඳුනාගත්තද ඒකට මේක අහු වෙනවා. එතකොට මේ සියල්ල සියල්ල අර විදියට අනුන්ට අයත් කියන අදහසින් තමයි ඉදිරිපත් වෙන්නේ. අනුන්ට අයත් සියල්ල මගේ උරුමයක් විදියට තියෙන්නේ මොකද්ද කියන පස්සේ තමයි තියෙන්නේ. අන්නේ නියම උරුමය හොයාගෙන යන ගමනක්, අනුන්ට අයත් සියල්ල දුරු කිරීමක් කිව්වට නරක නෑ මේ ප්‍රතිපදාව. ඒ වගේ දෙයක් තමයි මේ පුහුණු කරන්නේ. ටික ටික ඇත්ත උරුමකාරීත්වය තියෙන්නේ මොකද්ද කියන එක හොයාගන්න පුළුවන්. ඒක හොයාගන්න හොයාගන්න හිත තුළ නියම විවේකයක්, සැනසීමක් වර්ධනය වෙලා එන්නත් ඉඩ තියෙනවා. ඒක තමයි ක්‍රමවේදේ. නෑ, නියම අයිතිකාරීත්වය, නියම අයිති දේ හොයාගත්තාම අන අයිති නැති සියල්ල දුරු කරාම අන්න එතකොට මේ කියන විදියට මේ දුකක් එන විදියක් නෑනේ. දුකක් එන විදියක් නෑ. ඒක තමයි වැඩේ. අර මේ පුහුණුවක යෙදෙන කෙනෙක්ට තේරෙන දේ පුහුණුකේ දෙන කෙනෙක් හදාගන්න දේ අන්න අර අයිති නැති සියල්ල දුරු කළා ඇත්ත උරුම කාරිත්වය හොයාගන්නවා. ඒක සඳහා ලොකු ගමනක් තියෙනවා. ඒ කියන්නේ ඔය හිත තුළ අපිට පේන සර්ෆස් එකේ තියෙන දේවල් නෙමේ නියම උරුමකාරීත්වය. ඒවා නිකන් ආගන්තුක දේවල්. ආගන්තුක දේවල්. දැන් ඊයේ දවසෙත් කෙනෙක් කියනවා මේ අහස මේ වලාකුළු ගියාට වලාකුළු වලින් ආවරණය වුණාට අහස කෙලෙසෙන්නේ නැහනේ කියලා සඳහන් කරනවා. අන්න අර වලාකුළු වලින් වැහුණාම අපි පේනවා නිකන් අද නම් වැහි බර අහසක්. අද හොඳ අහසක් කියලා ඔහොම ඔහොම බෙදලා වෙන් කරලා පෙන්වන්න උත්සාහ ගන්නවා. නමුත් ඇත්තටම වලාකුළු වලින් අහස කෙලෙසීමක් වෙන්නේ නැහැ. අපේ මේ බැල්මේ තියෙන මෝඩකමට තමයි අපිට එහෙම පේන්නේ. ඒක නිසා අන්න යම් කිසි විදියක පොඩ්ඩක් අර බැල්ම වෙනස් කළ බැලුවොත් තේරෙනවා මේ වලාකුළු කියන්නේ බොහොම පහත මට්ටමක තියෙන දෙයක්. අහස කියන්නේ ඊට වැඩිය අනන්ත ප්‍රමාණයක් විශාල වපසරියක් සහිත දෙයක්. එතකොට අන්න එහෙම කෙලෙසීමකට මේ අහස ලක්කෙන්නේ නැහැ කියන එක දැක දැනගන්න පුළුවන්. එන්නේ වගේ මේ අපි මගේ හිතිවිලි, මගේ හැඟීම්, මගේ දේවල්, මගේ සංකල්ප කියලා ඔය අල්ලගෙන ඉන්න දේවල් සියල්ල මේ නිකන් අර ආගන්තුක පිටමලකට තට්ටුව වගේ. ඒ මලකට තට්ටුවේ අයිතිකාරීත්වය අල්ලගෙන ඉන්න තාක්කල්, ග්‍රහණය කරගෙන ඉන්න තාක්කල් නියම උරුමයක්, නියම අයිතිකාරීත්වයක් හොයාගන්නත් අමාරුයි. ඒක නිසා මොකද කරන්නේ? අර අයිතිකාරීත්වය දුරු කිරීමක්, ඒ ඕනර්ෂිප් එක දුරු කිරීමක් ටික ටික මතුවෙලා මතුවෙලා එනකොට අන්න ඒ උත්සාහයට සාපේක්ෂව නියම උරුමය, නියම අයිතිය හඳුන ගන්නත් පුළුවන්. අර විදියට අනවශ්‍ය දේවල් දුරු කරනකොට නියම දේ ඉතුරු වෙනවා. දැන් ඔය රත්තරන් වගේ දෙයක් නිස්සාරණය කරනකොට ඒ කියනවා මොකද්ද තියෙන්නේම කුණු කන්දල් තමයි වැඩිපුර. නිස්සාරණය කරනවා කියලා කරන්නේ මොකද්ද? අර විදියට අනවශ්‍ය ටික ඉවත් කිරීමක්. තියෙන්නේම කුණු කන්දල්. කුණු කන්දල් ටික ඉවත් කිරීමක්. ඉවත් කරගෙන කරගෙන යනකොට අන්න මොකද වෙන්නේ? රත්තරන් ඉතුරු වෙනවා. ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. අන්න මේ දඹරන් වගේ නියම උරුමකාරීත්වයක් තියෙනවා. ඒක මේ වටේ මලකඩ තට්ටුවකින් වැහිලා තියෙන්නේ. මෙතන මේ අනවශ්‍ය ටික අයින් කරගෙන අයින් කරගෙන යනකොට, අනුන්ට අයිති ටික අයින් කරගෙන අයින් කරගෙන යනකොට අන්න නියම අයිති ඉස්මතු වෙනවා. නියම අයිති ඉස්මතු වුණාම ඒක තුල අර කී විදියට බොහොම ප්‍රියමනාප ගතියක්, ආකර්ෂණීය ගතියක්, අර විදියට තමුන්ට සැප පිණිස, හිතසුව පිණිස පිහිටන ගතියක් තියෙන්න පුළුවන්. ඊළඟ දෙවනෝ කියන්නේ මොකද්ද? අර විදියට අනුන්ට සාධාරණ කල්හි සියලු සැපයයි ගද්දේ වෙහසක්. අර විදියට අපි විවිධ දේවල් සැපයයි අරගෙන තියෙනවා. ඒවා අනුන්ට සාධාරණ වූ කල්හි වෙහසක් බවට පත් වෙනවා. ඔය රජවරු, සිටුවරු, ඔය ආණ්ඩු, දේශපාලඥයෝ වගේ කට්ටිය එක ගනුදෙනු කරන්න ගියාම වෙන වැඩේ තමයි ඔය තියෙන්නේ. එහෙම නැත්නම් මේ වටපිටාවේ ලෝකයක ගනුදෙනු කරන්න තියෙන වැඩේ තමයි ඔය තියෙන්නේ. අර විදියට ඒ දේ ඒගොල්ලන්ටත් සාධාරණයි. ඒගොල්ලන්ට සාධාරණ වුණාම මොකද වෙන්නේ? මේ සැපයයි ගත් දේවල් දුකක් බවට පත් වෙනවා. මේ රජවරු එදත් අදත් හිටපු ගමන් ඇවිල්ලා ඔන්න කෙනෙක්ගේ දේපල වස්තු පැහැර ගන්නවා. එතකොට කෙනෙක් හිතනවා ඉස්සර තමයි මේ වගේ දේවල් උනේ, දැන් නම් ඉතින් නීතියේ ආධිපත්‍ය තියෙනවනේ, ලෝ ඇන් ඕඩර් තියෙනවනේ, ඒකින්ද අවුලක් නැහැ කියලා. නමුත් ඔය ලංකාවේ වුණත් ඔය පහුගිය අවුරුදු 8ක් 10ක් වගේ කලින් වෙච්ච සිදුවීම් අරගෙන බැලුවොත් සමහර විට මේ අමු අමුවේ මේ කෙනෙක්ගේ තියුණු වස්තුවක් පැහැරගෙන තියෙනවා. පැහැරගෙන තියෙනවා සමහර විට ඒ මිනිස්සුන්ට තර්ජන කළා මේ විදියට නිකන් ලියාගෙන තියෙනවා. ඉතින් එහෙම දේවල් එදත් වෙනවා අදත් වෙනවා. ඒවා බොහොම මේ පොඩි දේවල් ඔය වගේ රජවරු ඔය විදියට විවිධ බලය ඇති පුද්ගලයන්ට අර විදියට සේනා සහිත පුද්ගලයන්ට ඔය වගේ දේවල් බොහොම පොඩි දේවල්. අයියෝ එහෙම දේවල් වෙන්නේ නැහැ, එහෙම ඒවා වුණේ ඉස්සර දැන් නම් නැහැ කියලා දඟලන කට්ටියට අපිට ඉතින් කියන්න තියෙන්නේ තව ටිකක් කල් යයි, තව ටිකක් කල් යනකොට හරි තේරෙන්න ඉඩ තියෙනවා නෑ. එහෙම තේරෙන්නේ නැත්නම් ඉතින් මොකද කරන්නේ? එහෙම නොතේරෙන්නත් ඉඩ තියෙනවා. එහෙම කට්ටියක් ඉන්නවනේ. කොහොම වන්න තේරෙන්නේ නැති කට්ටියක් ඉන්නවා. ඉතින් ඒක කරන් දෙයක් නැහැ. ඒසේ නමුත් ඔය ඇස්සර්ලා බලන මනුස්සයට තේරෙනවා. මේ අද කාලෙත් ඒ වගේ දේවල් එන්න පුළුවන්. එතකොට මේ කාමයන්ගේ නැත්නම් මේ අපි රැස් කරගත්ත දේවල් වල තියෙන අවුල තමයි වෙන කෙනෙක්ටත් ඒක සාධාරණ වෙනවා. ඔබ සඳහා හරි ලස්සන උපමාවක් දෙනවා මේ. ওই කාමයන්ගේ ආදීනව පෙන්වන උපමා කිහිපයක් පැහැදිලි කරනවා භාග්‍යතුන් වහන්සේ. එක උපමාවක් තියෙනවා, හරි ලස්සන උපමාවක්. ඒකේ තියෙන්නේ මොකද්ද? බොහොම රස පළතුරක් හැදිච්ච ගහක් තියෙනවා. එතකොට මේ ගහ අසලට එනවා යම්කිසි පුද්ගලයෙක්. මෙතනට බලනවා මේ ගහේ හරි රස පළතුරු හැදිලා තියෙනවා. අඹ ගහක් කියමුකෝ අපි. අඹ ගහේ අඹ හැදිලා තියෙනවා, රස අඹ. එතකොට මෙතනත් මොකද කරන්නේ? මේ ගහට නැගලා අර පළ ගහේ පළ රස විඳිනවා. මෙතනත් ගහට නැගලා ඒ උත්සාහය දරලා ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට අර ගහේ රසවත් පළ විඳිමින් ගහටම වෙලා ඉන්නවා. යන ගහටම වෙලා ඉන්නවා. එහෙමත් පුළුවන්නේ ගහේ ඉඳගෙන කන එක තමයි පුදුම ජොලියක් තියෙනවා. ඒ කියන්නේ ගාම්බ ගහේ ඉඳගෙනම අඹ කකා ඉන්නකොට ලේනෙක් වගේ, ඊට පස්සේ අර ලේන් කොට ටිකක් වගේ විමර දානකොට එහෙම ඉතින් කකා ඉන්නවා. එහෙම කකා ඉන්නකොට මෙතෙන්ට තව පුද්ගලෙක් එනවා. මේතනත්තත් අඹ කන්න කැමති. හැබැයි මේතනත්තට අර ගහට නැග ගන්න හැකියාවක් නැහැ. අන්න මොකද මේ පුද්ගලයා කරන්නේ? මේ පුද්ගලයා කල්පනා කරනවා මම ඉතින් ගහ කපලා අඹ කනවායි කියලා. එහෙම වුණත් ඉන්නවනේ. එහෙම වුණත් ඉන්නවා. නෑ ගහ කපලා අඹ කනවායි කියලා මොකද කරන්නේ? අර ගහ කපනව පොරවක් අරගෙන. එතකොට කියනවා දැන් බලන්න මේ අඹ කන්න අර තැනැත්ත උත්සාහයක් වෙහෙසක් දරලා අර විදිහට ගහට නැගලා උත්සාහයක් සහිත වේ තැනැත්ත ඒ පළ රස වින්දා. මේ තැනැත්ත එහෙම දෙයක් නැතුව මේක සාධාරණ කරගන්න යනවා. එතකොට අර ගහේ ඉන්න පුද්ගලයාට මොකද වෙන්නේ? එකෝ එක අතහැරලා බීමට පයින් වෙනවා. එහෙම නැත්නම් අල්ලගෙන ඉඳියොත් අමුදි ජීවිතේ පවා තොර වෙන්න පුළුවන්. අන්න මොකද උනේ? මේ කාමයන්ගේ ආදීනව පෙන්වන්න දරන උත්සාහයක්. එතකොට අපි හිතමු කෙනෙක් වෙහෙස මහන්සි වෙලා උපයගෙන මේ සැප සම්පත් විඳිනවා. දැන් අර විදියට කසාදයක් බැඳගෙන ඒ නඩත්තු කරමින් ඒ තමුන්ගේ කම් සැප විඳිනවා. තව කෙනෙක් ඇවිල්ලා මොකද කරන්නේ? අර ගෙදර යන ගමන් වගේ අර අයතා සම්බන්ධයක් ගොඩනගාගෙන අන්න ඒ සැපෙම විඳිනවා. එතකොට අර මුල් කී තැනැත්තට මොකද වෙන්නේ කියලා ගත්තොත් අන්න ඒ තැනැත්තා අර විදියේ විපතකටපත් වෙනවා. එක්කෝ අතහැරලා එළියට පනින්න ඕනේ. එහෙම නැත්නම් අරකට එක්ක වැටිලා විපතටපත් වෙන්න, මැරෙන්න පවා සිද්ධ වෙන්න පුළුවන්. ඔන්න අද කාලේ බොහොම ප්‍රායෝගිකව දකින්න පුළුවන් දෙයක්. මේ එකම වස්තුව කෙනෙක් උපය ගනිද්දී තව කෙනෙක් ඒ උපයන්නේ නැතුව සාධාරණ කරගන්න උත්සාහ ගන්නවා. ඒක ගොඩ දෙනෙක්ට අර විදියට බොහෝම වෙහෙස පීඩාව ලං කරන සුළුයි. විශේෂයෙන් අර විදියට ක්‍රමානුකූල උත්සාහයකින් උපයගත් තැනැත්තට. ඔය අයතා සම්බන්ධ, ඔය ලිංගිකත්වය වගේ දේවල් ගැන කතා කරනකොට ඔන්න ඔය කී දේ බොහොම අදාළයි. මේ විදියට මේ කසාදයක් කරගෙන ඒ පවුල් නඩත්තු කරමින් රැකී රක්ෂා කරමින් අර විදියට උදේ ඉඳලා හවස් වෙලා හවස් වෙනකම් වෙහෙසමින් ඒ ස්වාමි පුරුෂයෙක් ඉඳද්දී මේ බිරිඳ මේ කාන්තාව අන්න පරපුරුෂයෙක් කරා යනවා. ඒතර අර මිනිහා තමයි ගෙදර දේවල් ඔක්කොම කරන්නේ. හැබැයි අන්න ඒ මිනිස්යාට ඒ සැපේ විඳින ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න ගෙදර යන ගමන් කියලා කියන්නේ නේද? අර ගෙදර යන ගමන් කොයිදෝ ඉන්න එකෙක් ඇවිල්ලා අර සැපේ විඳිනවා. ඉතින් ඔහොම තමයි. අන්න අනුන්ටත් සාධාරණයි මේ 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 සැප. ඒකට අනුන්ට සාධාරණ කල්හි තමයි මේක දුක් වෙන්නේ කියන අදහස තමයි මේ ඉදිරිපත් කරන්නේ. මේ ඉදිරිපත් කරන්නේ අපි මේ ලං කරගෙන තියෙන දේවල් වෙන කෙනෙක්ට සාධාරණයි. වෙන කෙනෙක්ට සාධාරණ වුණ පමණින් අන්න මොන විදිහේ වෙහෙසක් පීඩාවක් සඳහා ඒක හේතු වෙනවද කියලා දැක දැනගන්න පුළුවන්. ඊට පස්සේ අන්තිම පදේ කියන්නේ මොකද්ද? හැබැයි මේ කතන්දර මොනවා කිව්වත් මේ කෙලෙස් ඉක්මවීමද ඒකාන්තයෙන් දුෂ්කරයි. කෙනෙක් හිතනවා, ඒ කල්පනා කරනවා නිකන් එහෙනම් අරකණන් ඇත්ත තමයි, මේකනම් හරි ලේසි ඇති කියලා. එහෙමවත් නැහැ. මෙහෙමවත් නැහැ. මේ ප්‍රතිපදාව කොහොමත් අමාරුයි. ඒක කාටත් පිළිගන්න වෙනවානේ. ඒක ආයි සැකයක් තියාගන්න එපා. අමාරු හින්දම තමයි ඉතින් මේකේ මේ මද්ද මේකේ තියෙන මේ ගතිය තියෙන්නේත් ඒකම තමයි. එහෙම නැත්තම් ඉතින් අමාරු නැත්තම් හැමෝම කරයිනේ, හැමෝම යයිනේ නිවන්. එහෙමම නැහැ. එහෙමම නැහැ. මේ වැඩේ සෑහෙන අමාරුයි. අර නිකන් අර ඉස්සර ඔය කියන්නේ නිකන් ඔය හොඳ SF වගේ ට්‍රේනින් එකක් කම්ප්ලීට් කරනකොට එකෙක් දෙන්නෙක් ට්‍රේනින් එකේ ඉඳපු එවුන් මලොත් අන් ට්‍රේනින් එක හරි ඉතුරු ටික ගැන විශ්වාසය හරි කියලා කියනවා. මේ විදිහට මේ ට්‍රේනින් එක අමාරුයි. අමාරු නිසාම තමයි ඒකේ රෙපියුටේෂන් එක තියෙන්නේ. ඒක වටිනා ට්‍රේනින් එකක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ වගේ තමයි මේකත් තියෙන අමාරුම ට්‍රේනින් එක තමයි ඉතින් මේ. SF කට්ටියත් ඇවිල්ලා මොකද්ද මේක මේ මෙච්චර තියෙන අමාරුව මොකද්ද මේ නිස්සාරණවනේ මෙච්චර ඉන්න අමාරුද කියලා SF කට්ටිය බව ඇවිල්ලා තියෙනවා. කමාන්ඩෝස් ට්‍රේනින් කරපු කට්ටිය ඇවිල්ලා තියෙනවා. අනේ ඉතින් ආරන්නේ වටේ කැරක් කැරක් ඉඳලා බුලත් කක බුලත් දිට කකා කකා හැමතැනම කෙල ගගහ ගගහ ගීලා ගීලා මාස දෙකක් විතර ඉඳලා ගීලා කියනවලු අයියෝ එහෙ ඉන්න රිලවුත් සරයි කියනවලු අනිත් රිලවුන්ට වැඩිය. රිලවුත් නිකන් සාමාන්‍ය රිලවුන්ට වැඩිය සරයිලු. ඒක තමයි වැඩේ. මොකද ඔය කායික ශක්තියක් නෙමෙයි ඔතෙන්දි පරීක්ෂා වෙන්නේ. එතනයි තියෙන අවුල. ඔතන කියනවා මේ කාය ශක්තියෙන් ගොඩ දාන්න පුළුවන් කියලා. අර අර මේ මේ හනුමා වගේ ඇවිල්ලා වලිග පික් කරගෙන දඟලනවා. නෑ එහෙම හරියන්නේ නෑ. ඒක හරියන්නේ නෑ. ඒ වෙනුවට ටික දවසකින්ම වලිගෙට ගිනි ගත්තාම අර හතර අතේ දුවමින් වේදනාවෙන් දඟලමින් කාල් ගෙවන එක තමයි කරන්නේ. මේක නිසා සාමාන්‍යයෙන් මේකෙදි පරීක්ෂා වෙන්නේ අර මානසික කායික ශක්තියක් නේ, මානසික පරීක්ෂා වෙන්නේ. මානසික ශක්තියක් පරීක්ෂා වෙන්නේ. අනිත් එක තමයි කැඩෙනකොටත් ආයි කැඩෙන්නේ දුර්වලම තැනින්. ආයි හිතන්න එපා නිකන් හයිය තැනකට වදී, හයිය තැනකට ගහයි, හයිය තැනක් කඩන්න උත්සාහ කරයි කියලා එහෙම එකක් නැහැ. මේ පුහුණුවම මේ මේ ප්‍රතිපදාවම තියෙන්නේ අල්ලන්නේ දුර්වලම තැනින්. යම් යම් දුර්වල තැනක් තියෙනවා දෙතනින් අල්ලනවා. ආයි සැකයක් තියාගන්න එපා වෙන තැනකින් අල්ලයි කියලා. අල්ලපු ගමන් ඉතින් ඉවරයිනේ. අල්ලපු ගමන් ඉවරයි. ඔය දැන් සාමාන්‍ය අපි හිතමු ඔය පැවිද්දොන්ට වුණත් පිස්සු හොඳටම තද වෙන්නේ උපසම්පදා වුණාට පස්සේ තමයි. එතකන් ඉතින් ඔය ඉන්නවා. මේ උපසම්පදා වුණාට පස්සේ එස් උපසම්පදා සීලේ යම් යම් ශික්ෂා පද ටිකක් තියෙනවා. විශේෂයෙන් ඔය ඔය ස්වයං වින්දනය වගේ දේවල්, ඒ ඒ වගේ දේවල් තහනම් වුණ ගමන් එතනින් අල්ලපු ගමන් ආයි පිස්සු හොඳටම තද වෙනවා. හරි තැන ඒක තමයි. එතනින් මිරිකල අල්ලන්න ඕනේ. අල්ලපු ගමන් ඉතුරු ටික ඔක්කොම අන්න ලෙහිලා ගිහිල්ලා ඉතුරු පිස්සුව හොඳටම තද වෙලා එනවා. අර අර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන කතාව එක්තරා දිදියකට සාධාරණයි. මොකද්ද මේ මේ සෙක්ෂුවල්, මේ පැවැත්ම කියන්නේ සෙක්ෂුවල්. ඕකම තමයි හොයාගෙන යන්නේ. ඒක නැති වුණාම අන්න විවිධ විකෘති විදියට තමයි පිට දාන්නේ. ඒක තියෙනවා නම් අනික කිසි ප්‍රශ්නයක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ සෙක්ෂුවල් කියන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ සෙන්ෂුවල්. ඉන්ද්‍රිය පිනවීමක්. ඉන්ද්‍රිය පිනවීමක් තමයි මේ මේ තියෙන්නේ. හැබැයි ඉන්ද්‍රිය පිනවීමේ උපරිමේ විදියට පෙන්වන්නේ මොකද්ද? පුරුෂයෙක් නම් ස්ත්‍රියකගේ රූපේ. අන රූප අතරින් තියෙන ඉහළම රූපේ, ප්‍රියම රූපේ විදියට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට සෙන්ෂුවල් වුණාට අර සෙක්ෂුවල් පැත්ත තමයි ඒකනුත් ඉහලින්ම තියෙන. ඉතින් ඉන්නේ එහෙම මොකද්දෝ එකක් තියෙනවා. එතනින් මිරිකල ඇල්ලුවාම අන්න ඉතුරු ටික ඔක්කොම විකාර වෙලා ලෙයිලා ගිහිල්ලා පිස්සු හොඳට හොඳ අද වෙනවා දකින්න පුළුවන්. අනේ මේ හොඳට වැඩ කරගෙන ඉඳෙමු මිනිස්සු. ඉස්සර ගනුදෙනු කරනකොට, ගී කාලේ ගනුදෙනු කරනකොට බොහොම මේ නිකන් අර ඩීසන්ට් මිනිස්සු. හැබැයි මොකද වෙන්නේ? අන්න අර එතනින් අල්ලලා මිරිකල අල්ලගත්තකම ආය ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවර පිස්සු හොඳටම තද වෙනවා. ඈ ඒක තමයි වැඩේ. ඉතින් බලන්න පුළුවන්. බලන්න පුළුවන් ප්‍රතිපදාව කියන එකත් ලේසි නෑ. ලේසි නෑ. ලේසි නෑ මේකේ තියෙනවා. මේක නිකන් අර කමාන්ඩෝ ට්‍රේනින් ගියපු කට්ටියටත් බෑ. නිකන් පම්පෝරියක් විදියට වගේ තමයි මමත් කියන්නේ. කමක් නෑ ඒක. හොඳයි ඒ පම්පෝරිය. මේ අමාරුයි. ඒකනේ බුදුරජාණන් වහන්සේත් කියන්නේ මේ අමාරුයි, වැඩේ අමාරුයි. හැබැයි ඉතින් වෙන කළ යුත්තක් නැහැනේ. වෙන කළ යුත්තක් නැහැ. වෙන දෙයක් තියෙනවා නම් ඒක කරගෙන ඉඳිය හැකියි. එහෙම ඒකවත් නැහැ. එතකොට ඉතින් අමාරුවෙන් හරි මේකේ වැටිලා පුළුවන් විදියට මේකේ මෙලිලා ඉන්න එක තමයි ක්‍රමවේදී. ඉතින් පොඩ්ඩක් පිස්සු තද වුණා කියලා ගානකුත් නැහැ ඉතින් එහෙම බැලුවා. එහෙම කවුරු කවුරු හරි ඉන්න බෑ. එහෙම කට්ටිය නැති වුණාම නිකන් පාළු පාළු ගතියකුත් තියෙනවා. දැන් මේ කැලේ වුණත් නිකන් ওই රිලව් ටික නැත්තම් එහෙම එන්න පාළුයි අප්පා. මේ කැලේ යැපිලා ඉන්න පුළුවන් වෙලා තියෙන ওই රිලව් ටික ඉඳ තමයි. දැන් ඊයේත් ඇවිල්ලා අර මොකද්ද ටෙරාරියම් එකක් හදලා යන්තම් අටවලා තිබුණා. ඒක අරගෙන ගිහිල්ලා බෝතලේ පොළවේ ගහලා ගිහිල්ලා. ඒ රිලව මට අහු වුණා නම් කියලා ඉතින් මම නිකන් ඉදියා. මොනවා කරන්නද? මේක තමයි වැඩේ. ඒගොල්ලෝ ඉන්නවා. වැල කර දෙටි ටිකක් දැම්මොත් ඇවිල්ලා ඇදලා ඇදලා බිමට දාලා යනවා. මම මොනවා හරි තියලා තිබ්බොත් ඒක පෙරලලා පොළවේ ගහලා බිඳලා යනවා. කෑම එකක් දැක්කොත් ඈත තියා දුගෙන ඇවිල්ලා උදුරගෙන යනවා. නේ ඕක තමයි වැඩේ. ඉතින් ඉන්න ඕනේ එහෙම කට්ටියත්. එතකොට මේ පොඩි ජොලියක් තියෙන, ගතියක් තියෙන, නිකන් මූවිං ගතියක් තියෙන. ඒ වගේ තමයි පිස්සු කට්ටිය දෙතුන් දෙනෙ ඉන්න ඕනේ. දවස් දෙක තුනකට හරි ඒ වගේ පිස්සු කට්ටිය නැති වුණොත් එහෙම නිකන් අස්පට් වගේ. ඈ නෑ පිස්සු ගතිය, පිස්සු ඒ සප්ලයි එක පොඩ්ඩක් අවුල් ගියා. මේ අලුත් පිස්සෙක් හරි හොයා ගන්න වෙනවා එතකොට. ඒ මොකද්ද තියෙනවා ඉතින් ඒකෙත් අමුතු රසයක් තියෙනවා. කෙසේ නමුත් මේ ප්‍රතිපදාවත් ලේසි නෑ කියන අදහස භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඉතින් මේ පෞගේ දවසක ඔළුවට වැටිච්ච පොඩි දෙයක් මේක සමග මතක් කරන්න හිතුණා. මේ පසේනිද රජතුමා එක ගණදෙනුවක් නේ මේ කතා කරන්නේ. ඒතර මේ ලෝකේ එක ගණදෙනුවක් නේ මේ කතා කරන්නේ. ඊට පස්සේ මේ අනුන්ටත් සාධාරණ මේ ලෝකෙක යම් කිසි ගණදෙනුවක් නේ මේ කතා කරන්නේ. ඒතර ඔය වගේ එකක් අපි කොහොමද කල් ගෙවන්නේ, කොහොමද අපි මේකේ දක්ෂ වෙන්නේ කියන අදහස නේ මේ කතා කරන්නේ. ඊට සාමාන්‍ය ප්‍රතිපදාවක් තුලින් ලැබෙන දේම යම් කිසි විදියක නිකන් විද්‍යාත්මක නියමයක්, එහෙම නැත්නම් අපි හිතමු ඉක්වේෂන් එකක්, එහෙම නැත්නම් සිමියුලේෂන් එකක් විදියට ඉදිරිපත් කරන ඒ ටොපික් එකක් තියෙනවා. ඒකේ තියෙන ගේම් තියරි කියන නමින් තියෙනවා. ඒතර ගේම් තියරි කිව්වහම නිකන් ගේම් කියලා කෙනෙක් හිතන්න පුළුවන් මේ ක්‍රීඩාවක් සම්බන්ධ එකක් කියලා. මේක හැබැයි ජීවිතයත් මරණයත් අතර ක්‍රීඩාවක්. එතකොට අපි හිතමු රට රටවල අතර ගනුදෙනු. ඒවා ගත්තත් අන්න යම්කිසි විදියක සමහර වෙලාවට මුළු රටකටම විපතක් ගේන්න පුළුවන් එක මෝඩ පාලකෙට. දැන් ඔය රුසියානු යුක්‍රේන යුද්ධය ගත්තොත් ඒකේ පුදුම විනාශයක් වෙලා තියෙනවා. පුදුම විනාශයක් වෙලා තියෙනවා. ඒ කියන නම්බර් වලට වැඩිය සෑහෙන ගාන මිනිස්සු මැරලා තියෙනවා. එතකොට ඒක ගත්තොත් ඒක පිළිබඳ විචාරය කරන ඒ දේශපාලන විචාරකයෝ කියනවා මේ යුද්ධේ සම්පූර්ණ නවත්ත ගන්න පුළුවන් වුණු යුද්ධයක්, තියුණු යුද්ධයක් මේක. කියන්නේ කෙනෙක්ගේ දෙදෙනෙක්ගේ දුර්වලකම් නිසා, ඒ නායකයන්ගේ දුර්වලකම් නිසා මේ අනවශ්‍ය යුද්ධයක් ඇති කරගෙන තියෙනවා. මේ රුසියාව එක්ක යුද්ධ කළ දිනන්න පුළුවන්ද? දින පස්සේ තමයි තියෙන්නේ. අර විදියට නේටෝ ආයුධ කොච්චර ආවත් දිනන්න පුළුවන්ද? ඩැමේජ් කරන්න පුළුවන්. ඒක තමයි කරන්නේ. තියෙන ආයුධ ඔක්කොම ටෙස්ට් කරන්න බැටල් ෆීල්ඩ් එකට ගන්න ඒක තමයි. හොඳ හොඳ ආයුධ ඔක්කොම ගෙනහලා දීලා බලනවා ඒක ගැහුවාම මොකද වෙන්නේ කියලා. ආ ඒක අහන්නෙත් නැහැ. තව එකක් ගැහුවාම මොකද වෙන්නේ කියලා බලනවා. ආ ඒක නම් ටිකක් අහනවා වගේ. ඉතින් ඕක තමයි කරන්නේ. ඕක තමයි කරන්නේ. අර විදියට තමුන්ගේ බෝඩර් එකේ තියෙන රටක් මේ විදියට නේටෝ ආධිපත්‍යයක් පතුරනකන් ওই විදියට රුසියාව ඉන්න දෙයිද ඉඩ දෙයිද කියන ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මරාගෙන මැරෙන මිෂන් එකක් තමයි යන්නේ. ඉතින් අර රටක් මුළුමනින්ම විනාශ වෙලා යනවා, දුර්වල වෙලා යනවා. බොහොම දක්ෂ ශක්තිමත් ආර්ථිකයක් තියෙන රටක්. එතකොට කියන්නේ මොකද්ද, සාකච්ඡා වෙන්නේ මොකද්ද? මේ යුද්ධේ සම්පූර්ණ වළක්වා ගන්න තියෙන යුද්ධයක්. ට්‍රම්ප් කියන්නේත් ඒකනේ. මේ බයිඩන්ගේ තියෙන දුර්වලකම නිසා තමයි, මේ නාකියට මේක කරගන්න බැරි නිසා තමයි මෙච්චර මේ යුද්ධයක් ඇති උනේ. මම ඉන්දියා නම් මම ওই යුද්ධය ඇති වෙන්නවත් දෙන්නේ නැහැ කියලා මිනිහත් කියනවා. පම්පෝරිය තමයි උනාට බොර කියනවා. කියනවා මේ ශක්තිමත් නායකයෝ නැති ප්‍රශ්නේ තියෙන්නේ මේ කියලා කියනවා. මම ආවොත් පැය 24 න් ওই යුද්ධේ නවත්තනවා කියලා කියනවා. ඉතින් ඔහොම පම්පෝරියක් ගහනවා. කෙසේ නමුත් මේ වගේ දෙයක් වළක්වා ගන්න පුළුවන් හැකියාව තියුණා කියන අදහස ඉදිරිපත් කරනවා. එතකොට මේ විදිහට මේ රටවල් අතර ගනුදෙනුවක් වේවා, එහෙම නැත්නම් අපේ මේ සමාජයේ විවිධ පුද්ගලයෝ සමග ගනුදෙනුවක් වේවා, එහෙම නැත්නම් මේ ස්වභාව ධර්මයේ දකින්න තියෙන මේ පැවැත්ම පිළිබඳ ගනුදෙනුවක් වේවා, මේ සියල්ලට අදාළව තමයි මෙන්න මේ ගේම් තියරි කියන ටොපික් එක ඉදිරිපත් කරන්නේ. එතකොට ඒගොල්ලෝ කරුණු දෙකක් අඳුන්වලා දෙනවා මේකේ පැරාමීටර්ස් දෙකක් විදියට. එකක් තමයි එයා නයිස් නයිස් ඒ කියන්නේ මොකද්ද, සහයෝගයෙන් වැඩ කටයුතු කරන්න කැමති. අනිත් පැත්තේ නෑස්ටි, මේ විදියට මේ හැමලේම උලුක් කරගත්ත ගමන් තමයි ඉන්නේ, එනගන්න මරාගන්න තමයි එන්නේ. එතකොට ඔන්න ඔය විදියට දෙපැත්තක් පේනවා. එතකොට මෙන්න මේ විදිහේ අප්‍රෝචස් දෙකක් ගත්තහම මේ පැවැත්ම සඳහා උදව් වෙන, පැවැත්ම සඳහා උපකාර වෙන දේවල් ගුණාංග මොනවද? දැන් ඔය සඳහා පෙන්වන්න පුළුවන් ඔය උතුරු කොරියාවයි දකුණු කොරියාවයි. උතුරු කොරියාව වගේ රටක් හැමෝටම සද්දේ දාගෙන ඉන්න එපා, උඹලා පැත්ත පලාත එන්න එපා, අපි ගහනවා, මෙන්න බලපන්, මෙන්න බලපන් නැෂ්ටික මිසයිල, මෙන්න බලපන් ගහනවා, ජපානයට ගහනවා කී කී තමයි ඌ ඉන්නේ හැමෙලින්. හරිද? එතකොට ඔය පුඹගෙන ඉන්දියාට රට ඇතුලේ තත්ත්වය කොහොමද ගත්තොත් මිනිස්සු සාගතින් ඉන්නේ. ඒ රට තාම ජීවත් වෙන්නේ නිකන් අපේ රට වගේ අර අවුරුදු 50ක් විතර අතීතේ තමයි තාම ඉන්නේ. මේ අලුත් සතවර්ෂය ඒගොල්ලන් මිස් වෙලා, අපිටත් මිස් වෙලානේ. අපිටත් ඒක තමයි වෙලා තියෙන්නේ. ලෝකෙ ඉස්සරහට ගිහිල්ලා අපි තාම ඉන්නේ අර පෞගිය සතවර්ෂයක. එතකොට ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. සමහර වෙලාවට මිනිස්සුන්ට කන්නත් නැහැ. අර විදිහට බලහත්කාරයෙන් හමුදාව යොදාගෙන අල්ලගෙන ඉන්නවා. එතකොට කොච්චර පිම්බුවත් අන්න ඒ ක්‍රමේ සාර්ථකද කියලා ගත්තොත් රටක් විදිහට ෆේල්. අනිත් පැත්තෙන් දකුණු කොරියාව. ඒ දවස්වල අපේ කට්ටිය කියන්නේ නිකන් කොරියාව වගේ කියලා කියන්නේ, දැන් එහෙම කොරියාව වගේ කියන්න බෑ. ඈ සුපිරිම ආර්ථිකයක් දියුණුම රටක්. ඒ මොකද හේතුව? ඒ රට අන්න බොහෝ රටවල් එක්ක යම් කිසි විදියක මනාපෙන් නැත්තම් සහයෝගයෙන් වැඩ කටයුතු කරා. අර විදියට මරා ගන්න කොටා ගන්න ගියේ නැහැ. එතකොට ඔන්න ඔය අප්‍රෝචස් දෙක ගැන තමයි මේගොල්ලෝ කියන්නේ. පැවැත්ම ස්ථාවර වෙන්න, කාලයක් දිගට පවතින්න මේ විදියට මොන අප්‍රෝච් එකද හරි. එතකොට එහෙම සිමියුලේට් කළා මෙන්න මේ ගේම් තියරි කියන යටතේ මේක ඉදිරිපත් කරනකොට අන්න අන්තිමට මේ යම්කිසි ගුණාංග ටිකක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ ගුණාංග තියෙන කට්ටිය පැවැත්ම සඳහා හොඳ ශක්තියක් තියෙන, පැවැත්ම ස්ථාවර වෙන කට්ටිය. මේ ගුණාංග නැතිනම් පැවැත්මට තර්ජනයක් කියන විදිහේ යම්කිසි දේවල් ටිකක් ඉදිරිපත් කරනවා. එතකොට ඒ ගුණාංග දිහා බැලුවාම මේ පොතේ විදිහට මේ දේවල් තියෙන්න ඕනේ බව හැබෑව කියලා කිව්වට මේ ගුණාංග ලංකර ගන්න නම් එක්තරා ආකාරයක නිකන් භාවිත හිතක් තියෙන්න ඕනේ. අභාවිත හිතක මේ වගේ ගුණාංග නැහැ. අමාරුයි. භාවිත හිතක් තියෙනවා නම් මේ වගේ ගුණාංග ලංකර ගන්න පුළුවන් වගේ ගතියක් ඒ ගුණාංග ටික දැක්කහම පේනවා. උදේට මේ සම්පූර්ණ නිකන් යම් කිසි විද්‍යාත්මක තියරියක්. හැබැයි ඒක ගෙනහල්ලා අන්තිමට ගෙනහල්ලා නවත්තන තැන මේ සිමියුලේෂන් එකෙන් ගෙනහලා පෙන්නන තැන බැලුවාම අනේ තියෙනවා මෙන්න මේ ගුණාංග ටික තියෙනවා නම් හරි. ඒ ගුණාංග අපිට ලං කරගන්න නම් යම් කිසි විදියක අර භාවිත හිතක්, භාවිත හිතක තියෙන ගුණාංග වගේ කියලා තමයි මට හිතුනේ. ප්‍රධාන ගුණාංග තුනක් පෙන්නනවා. පළවෙනි එක තමයි අන්න මේ තැනැත්තා සහයෝගයෙන් වැඩ කරන්න උත්සාහ ගන්නවා. අර එයා අර එක එක්කෙනාට ඉදිරිවාදිකම් කරන්න, එක එක්කෙනාගෙන් අයුතු ප්‍රයෝජන ගන්න ඒ වගේ වැඩවලට යන්නේ නැහැ. ඒ වෙනුවට එයා සහයෝගයෙන් වැඩ කරනවා. සහයෝගයෙන් වැඩ කරන්න තමයි එයාගේ උත්සාහය අඩුම ගානේ. හැබැයි එහෙම වැඩ කරගෙන යනකොට අන්න අර අයුතු ලිඩියට ගනුදෙනු කරන්න, තමුන්ගේ දේවල් උදුර ගන්න වගේ උත්සාහ කරන පුද්ගලයෝ හම්බ වෙනවනි. එහෙම පුද්ගලයෝ හම්බුනහම මෙයා ඒ පුද්ගලයන්ට එරෙහිව වැඩ කරන්නත්, ඒ සුදුසු අවස්ථාවේදී කිපෙන්නත්, එහෙම නැත්නම් සුදුසු අවස්ථාවේදී දෂ්ට කරන්නත් මැලි වෙන්නේ නැහැ. හරි, ඔන්න දෙවැනි ගුණාංගය. එතකොට අපි හිතමු අර කතෝලික දහමට අනුව කියනවනේ එක කම්මුලකට කම්මුල් පාරක් ගැහුවොත් අනික් කම්මුලක් දික් කරන්න කියලා. ඒ ක්‍රමවේදේ නෙමෙයි හැබැයි මේ කියන්නේ. මේ වෙනුවට කියනවා මොකද්ද? ගැහුවොත් ගහනවා. අර සමහරු කියන්නේ එහෙම තමයි. ගැහුවොත් ගහනවා. ඔක තමයි එයාගේ පොලිසියක ඈ එම කියනවා. එතකොට දෙවැනි ගුණාංග විදිහට පෙන්නන්නේ මේ වගේ දෙයක්. අන්න අර විදිහට කෙනෙක් තමුන්ව එක්ස්ප්ලොයිට් කරනවා නම් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඊට පස්සේ තුන් වෙනුව පෙන්නනවා, හැබැයි අර ආපහු ඊළඟ දවසේ අර ආරවුලක් ඇති වුණා කියලා ඒක හිතේ දරාගෙන ඉන්නෙත් නැහැ. අනේ තුන්වෙනි ගුණාංගේ ගොඩක් අමාරුයි. සමහර කෙනෙක් ඉන්නවා මුකුත් කියන්නේ නැහැ. හැබැයි ඇතුලේ ඔක්කොම ඉර කරගෙන, සාප කර කර, බැන බැන, මූණ දික් කරගෙන අවුරුදු ගාණක් ඉන්නවා. ඒ ඉඳලා අතහැරගන්න බෑ. එහෙම කට්ටි ඉන්නවනේ. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. එවලේ ප්‍රතික්‍රියා කරා, එවලේ ප්‍රතිචාර දැක්වුවා. හැබැයි ඊළඟ දවසේ ආපහු අලුත් විදියට ඇවිල්ලා වැඩ කරගෙන යන්න පුළුවන්. එහෙම තුන්වෙනි ගුණාංගේ මේ ගුණාංගේ ටිකක් ගන්න අමාරුයි. අර විදියට අපි හිතේ තියඳෙනවානේ. දැන් ඊයේ කෙනෙක් කියනවා මට මේ ලොකු පිරිසකගෙන් යම්කිසි අසාධාරණයක් සිද්ධ වුණා. මම ඒගොල්ලොන්ගෙන් දුරස් වෙලා ගියා. තාමත් ඒගොල්ලෝ දකින්නකොට මට තරහයි. දැන් මාස ගණනකට පස්සෙත් තාමත් මම මේ තරහට මුහුණ දෙන ක්‍රමයක් හොයනවා කියලා සඳහන් කරනවා. එතකොට ඒ වගේ විඳවීමක් අර විදියට අර කට්ටියත් එක්ක ආරවුලකට පැටළුනෙත් නැහැ. ඒ කට්ටියෙන් දුරස් වෙලත් ගියා. හැබැයි සැනසීමක් නැහැනේ. ඇතුළත තරහායෙන් බැන බැන පුපුර පුපුර තාම ඉන්නවා. දැක්කහමත් ද්වේෂය තමයි එන්නේ, ආවේගයක් තමයි එන්නේ. ඉතින් ඒක සැනසීමක් සඳහා හේතු වෙලා තියෙනවද කියලා සාධාරණ සැකයක් මතු වෙනවා. ඉතින් අපි හිතමු ඒ වගේ කෙනෙක් ඒ අවස්ථාවේදී ඒ පිරිසට අඩුම ගානේ දොස් කියලා හරි බැනලා හරි තමුන්ට මේ හිත රිදුනා හරි කියලා හරි මොකක් හරි ඒක අහවර කරා නම් අන්න පස්සේ දවසක ඒ පිරිස එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නම් ආපහු අර පරණ පුරුදු විදියට. අන්න ඒ වගේ ගුණාංගෙකුත් මේ පැවැත්ම සඳහා හේතු වෙනවා, සාර්ථක වීම සඳහා හේතු වෙනවා කියලා සඳහන් කරනවා. ඔන්න ඔය විදියට ප්‍රධාන ගුණාංග තුනක් පෙන්නනවා. අර විදියට පළවෙනි එක තමයි මේ සහයෝගයෙන් වැඩ කටයුතු කරන්න උත්සාහ ගන්නවා. හැබැයි දෙවෙනි එක තමයි අර විදියට තමුන්ව එක්ස්ප්ලොයිට් කරන්න ඉඩ දෙන්නේ නැහැ. තුන්වෙනි එක තමයි ඒ අවශ්‍ය අවස්ථාවේදී සුදුසු විදියට ප්‍රතිචාර දැක්වුවත් නැවතත් පහුවදාට ඒ රාජ්‍යයක තියාගෙන ඉන්නෙත් නැහැ. ඒ ග්‍රහණය තියාගෙන ඒකම කල්පනා කර කර ඉන්නෙත් නැහැ. ඔන්න ඉදියේ ප්‍රධාන ගුණාංග තුනක් පෙන්නනවා. ඒ ගුණාංග තියනවා නම් මේ තැනත්තා අන්න බොහොම සාර්ථක විදියට මේ ජීවිතේට මුහුණ දෙනවා. එයාගේ පැවැත්ම තහවුරු වෙනවා කියලා සඳහන් කරනවා. අනිත් පැත්තෙන් එහෙම නැත්තම් අන්න මොකද වෙන්නේ? එයා මෙයා එක පැටලිලා අර නුදුරේදීම අභාවයට සිද්ධ වෙනවා. නෑ එහෙම නැත්නම් අර මොකද්ද කියන්නේ? ගොක්කොල දකින්න පුළුවන්. එහෙම කියලා සඳහන් කරනවා. ඒතකොට මේ 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 කියන ගුණාංගයි අපි මේ වඩන පුහුණුවත් තුළින් භාවිත ිතත් තුළ මතුවලා එන ගුණාංගයි අතර සංසන්දනයක් අපිට කරලා බලන්න පුළුවන්. මේ දෙක සම්පූර්ණ මේ අදාළ නැති දෙක දෙකක්. හැබැයි මම මේ අදාළ කරන්න පුළුවන්ද කියලා තමයි බලන්නේ. ඊට පස්සේ ඔහොම ඔය ගුණාංග ටිකට අමතරව තව තව අමතර ගුණාංග පෙන්නනවා. අමතර ගුණාංග පෙන්නනවා. අමතර ගුණාංගවල එකක් විදිහට තියෙන්නේ අන්න මේ මේ අපේ කියවීම නිවැරදි නොවෙන්න පුළුවන්. කියවීම නිවැරදි නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතමු කෙනෙක් අපිට රෙහිව වැඩක් කරා කියලා තමයි අපි කියවන්නේ. හැබැයි ඇත්තට බැලුවාම එයා කරලා තියෙන වෙන මොකද්දෝ එකක් අපි මේ ඒක ඇඟේ දාගත්තට. අන්න ඒ විදිහේ අවස්ථා කොතෙකුත් තියෙනවා. එයා ජාත්‍යන්තර රටවල් අතර ගනුදෙනුවලදීත් ඒ වගේ අවස්ථා තියෙනවා. ඔය ඉතිහාසගත වෙච්ච මිනිස්සෙක් ඉන්න රුසියාවේ අමුදා නායකෙක්. ඒ මට තැනත්තා වඳුන්නන්නේ තුන්වෙනි ලෝක යුද්ධය නැවැත්තපු යුග පුරුෂයා. මේ මිනිස්සයා. ඇයි ඒ? එයාට දකින්න ලැබෙනවා දවසක එයා ඩියුටි ඉන්නකොට අන්න ඇමරිකාවයි රුසියාවයි ඒ දවස්වල ඉඳලාම සෝවියට් රුසියාවේ කාලේ ඉඳන්ම දෙපැත්තට ආයුධම හොරගෙන ඉන්නේ. ඒගොල්ලන්ට ඒ බටන් එකක් තියෙනවා. ඒ බටන් එක විතරයි ඔබන තියෙන්නේ. ඒ බටන් එක ඔබන තීරණය ගත්තොත් අන්න නැෂ්ටික ආයුධ ගණනාවක් අනිත් රට දිහාවට වහාම ෆයර් වෙනවා. එතකොට මේ හමුදා ප්‍රධානියට දකින්න ලැබෙනවා තමුන්ගේ උපකරණ විසින් මේ රේඩාර් විසින් පෙන්නුම් කරනවා මේ විදිහට මේ ඇමරිකාවේ දිහාව ඉඳලා නැෂ්ටික ප්‍රහාරයක් අපේ රට දිහාවට එනවා. දැන් ඇවිල්ලා වදින්න කලින් බොත්තමයි බුවොත් අන්න මෙහෙ තියෙන නැෂ්ටික ආයුධ ඒ පැත්තට එල්ල වෙලා ඉලක්ක වෙලා ෆයර් වෙනවා. එතකොට මේ තැනැත්තා මේ අවස්ථාවේ තීරණය කරනවා මේකට ප්‍රතිචාර නොදක්වන්න. එයා ඒ සඳහා කරන හේතුව තමයි මේ වගේ ප්‍රහාරයක් එල්ල වෙන්න ඉඩකඩක් පසුබිමක් තියුනේ නැහැ. මේ විදිහට අපි අවියාම අමෝරාගෙන ඉඳපු බව හැබෑව. හැබැයි මේ වගේ තත්ත්වයක් නැහැ කියලා මෙතනත ඒ අනතුරු ඇඟවීම අතහරිනවා. ඇත්තට බලනකොට ප්‍රහාරයක් නෙමෙයි එල්ල වෙලා තියෙන්නේ, යම් කිසි උපකරණවල දෝෂයක් නිසා ඒ විදිහේ කියවීමක් ඇවිල්ලා. බැරි වෙලාවත් ඒකට ප්‍රතික්‍රියා දැක්වුවා නම් නැෂ්ටික ආයුධයක් ඉස්සෙල්ලාම රුසියාව පැත්තේ ඉඳලා ඇමරිකාවට එල්ල වෙනවා, ඉලක්ක වෙනවා. එතකොට අනිවාර්යෙන් එහෙම ප්‍රතිඵල ප්‍රතිචාර එනවා. අන්න තුන්වෙනි ලෝක යුද්ධය නැවැත්වූ මනුස්සයා විදියට මේ මනුස්සයා ඉතිහාසගත වෙලා තියෙනවා. එතකොට අන්න අර මේ කියවීම හරිද කියලා පොඩ්ඩක් විමසුවා. කියවීම වරදින්න ඉඩ තියෙනවා කියන විවෘත භාවය මේ තැනත තුළ තියුණා. අන්න ඒකත් වැදගත් කියලා කියනවා. එතකොට අපි හිතුවත් අපි මේ මිනිස්සු එක ගණදෙනු කරනකොට සමහර වෙලාවට ඒගොල්ලෝ මේ අපිට එරෙහිව නෙමෙයි කරන්නේ. හැබැයි අපිට පේනවා එහෙම. අර විනීත පූ කියන්නේ මේ කවුරු හරි ඔයා කියපු එක ඇහුන්නේ නැහැ වගේ ඉන්නවා නම් එයා හිතන්න එපා ඔයත් එක්ක තරහ වෙලා කියලා. ඔයා හිතන්න මේ එයාගේ කනේ කලාඳුරු ගුලියක් හිලි වෙලා ඇති. ඒකයි ඔය කියලා. කලාඳුරු ඉර වෙලා තමයි මේ ඇහෙන්නේ නැත්තේ, නැතුව මාත් එක්ක අස්පෙක්ට් එකක් ඉඳ නෙමෙයි කියලා හිතා ගන්න කියලා කියනවා. අන්න ඒ විදිහට මේ වෙන දේවලුත් අපි හිතනවා අපිට එරෙහිවම තමයි උනේ, මටමයි ඇයි මෙහෙම කරන්නේ, මගෙන්මයි පලි ගන්න හදන්නේ කියලා. එහෙමම නෑ. එහෙමම නෑ ගොඩක් වෙලාවට. එතකොට ඒ විදිහේ වැරදි දෝෂ වෙන්න පුළුවන් කියන අදහසත් මේ තැනත්තා දන්නවා හඳුනගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ අමුතු ගුණාංග ටිකක් මේ විදිහේ මේ සිමියුලේෂන් එකකින් ඉක්වේෂන් එකකින් අරගෙන පෙන්වුවාම ඒ වගේ ගුණාංග අපේ ජීවිතේට එහෙම නැත්නම් මේ අපි කරන ගණදෙනුවට කොච්චර අදාළද, මේ පුහුණුවක් සහිත හිතක් සහ පුහුණුවක් රහිත හිතකට කොච්චර අදාළද කියලා බලන්න පුළුවන්. අන්තිමට මේ ගේම් තියරි කියන එක ගැන කන්ක්ලූෂන් එකක් ඉදිරියට ඒගොල්ලෝ දෙන්නේ මේ විදිහට තාවකාලිකව නම් කෙටි කාලීනව නම් මේ වටපිටාව විසින් ඔබව තීරණය කරන බව හැබෑව. අර විදිහට වටපිටාව විසින් මේ තැනැත්තාව තීරණය කරන බව හැබෑව තැනැත්තාගේ ප්‍රතිචාරය. එතකොට අර විදිහට එවලේස් කෙටි වේලාවකට වාසියක් අරගෙන උදුර ගන්න එක ලේසි. හැබැයි දීර්ඝකාලීනව වටපිටාව තීරණය කරන්නේ මේ පුද්ගලයා විසින්. පවතින කෙනෙක්ට දීර්ඝකාලීනව ඉන්න කෙනෙක්ට අන්න අර විදිහට තීරණ ගන්න පුළුවන්, යම් යම් වෙනස් පරිවර්තන කරන්න පුළුවන්. කෙටි කාලීනව ඉන්න කට්ටිය අර වටපිටාවේ තියෙන දේෙන් විපතටපත් වෙලා අහවර වෙනවා. ඒක තමයි වැඩේ. එතන මෙන්න මේ විදිහේ ගනුදෙනුවක් අපි අපිටත් දිනු කරගන්න පුළුවන් නම් ඒක හොඳ විදිහේ ගනුදෙනුවක්. දක්ෂ විදිහේ ගනුදෙනුවක්. හැබැයි ඉතින් අර විදිහේ භාවිත මනසක් නැතුව ඒක කරන්න පුළුවන් ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මේ ගුණාංග ප්‍රායෝගිකව යොදවන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අන්න එහෙම යොදවන කෙනෙක්ගේ පැවැත්ම ස්ථාවර වෙනවා. එයා තමයි වටපිටාව හදන්නේ. අර කෙටි කාලීනව වටපිටාවට මේ තැනට යට වුණාට දීර්ඝකාලීනව පවතින කෙනෙක් තමයි අන්න මේ වටපිටාව තීරණය කරන්නේ. සත්තු සමහර සත්තු වඳ වෙලා යනවා. වඳ වෙලා යන්නේ මොකද? ඒගොල්ලන්ගේ පැවැත්ම අස්ථාවරයි. හැබැයි හොඳට පවතින ස්ථාවර වෙන සත්තු තමයි අන්තිමට පරිසරය තීරණය කරන්නේ. එන්නේ එහෙම දෙයක් මොකද්දෝ දෙයක් තියෙනවා. ඕක සඳහා මගේ ජීවිතේ මම දැකලා තියෙන උදාහරණයක් තමයි අන්න මම මේ වැඩට ගියපු ඒ ආයතනේ එතන අපේම කැම්පස් එකේ ඉගෙන ගත්ත අපිට වැඩි බොහොම දක්ෂයෝ ගණනාවක් ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. මෙහෙම එක්කෙනෙක් ඉන්දියා මාස 3යි මෙයා එක රණ්ඩු වෙලා ගියා. මෙහෙම එක්කෙනෙක් ඉන්දියා මාස 3යි මේ විදිහේ ප්‍රශ්නයක් නිසා ගියා. කී කී ඔහොම ලොකු හිස්ටරි එකක් තියෙනවා ආයතනේ. ෆැමිලි බිස්නස් එකක් අවුලා. ඒතර කොහොමත් ඉතින් ප්‍රශ්නේ. ඉතින් අර හොඳ දක්ෂ කට්ටිය ඇවිල්ලා අර විදිහට මාසෙයි දෙකයි තුනයි අවුරුද්දයි දමලා ගහලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ පරිසරයක අන්න මේ හරියන්නේ නැහැ, මේ මිනිස්සු එක වැඩ කරන්න බෑ, කිසි දෙයක් දිනු කරන්න බෑ කියලා තමයි ওই කට්ටිය ගිහිල්ලා තියෙන්නේ. එක එක්කෙනා එක ප්‍රශ්න ඇති කරගෙන තමයි ওই කට්ටිය ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපිටත් ගියපු මුල් අවදීදී බැලුව බැලමට පේනවා මේක මේ ප්‍රශ්න ගොඩක්. මේක මෙයාගේ හින්දා වැඩ කරන්න බෑ. මෙයා හින්දා ප්‍රශ්න මේ 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 සිදුවීම නිසා මේ ප්‍රොසෙස් එක නිසා ප්‍රශ්න කියලා හොම් පේනවා. හැබැයි ඉවසගෙන දරාගෙන ඉඳියොත් අන්න අපි හිතමු කාලයක් යනකොට ඒ ආයතනේ තීරණ ගන්නෝ බවට අර ඉන්න කෙනා පත් වෙනවා. ගියපු කෙනා ඉතින් අර ආයතනයක ගැටිලා යනවා යන්න. ඉතින් ওই විදිහේ සිදුවීම් දෙකක් අත්දැක්කා. එතකොට අර ඊට වැඩිය බොහොම දක්ෂ කට්ටිය ඇවිල්ලා අර විදිහට ටික දවසකින් අතහැරලා දාලා යද්දී අන්න පැවතින කෙනා, පැවතුන කෙනා ආයතනයේ යම් කිසි වෙනසක් කරන්න පුළුවන් බලයක් සහිත කෙනෙක් බවට පත් වෙනවා. එතකොට අන්න අර දක්ෂකමින්ම හරියන්නේ නැහැ. ගොඩක් දක්ෂය. හැබැයි දමල ගහලා යන්න ගියා. නෑ වැටිලා ඉන්න කෙන අන්තිමට තේනවා. අවුරුදු දෙක තුනක් යනකොට අපි තමයි පොරවල්. අය වෙන කවුරුත් නෑ ඊටිටුන් කියන්න. මොකද ඉඳලා ඉඳලා තමයි ඔප්පු කරලා තියෙන්නේ. ඉඳලා තමයි වෙනස කරලා තියෙන්නේ. ඉතින් එන්නේ විදිහේ වෙනසක් අපි අපිටත් කරගන්න පුළුවන්. මේ විදිහේ ගුණාංගත් තමුන්ගේ ජීවිතයට අදාළයිද කියලා බලන්න. ඉතින් එහෙම මතක් කළා අද දවසේ මේ කතාව අපි මෙතනින් අවසන් කරමු.
සාදු 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 සයින්ස් එක ගේම් තියරි දැන් ඔය කෝපරේට් ස්ට්‍රැටජි හදනකොටත් භාවිතා කරනවා. හරි බහැරකයි තින් ඒක ඔය කෝපරේට් වර්ල්ඩ් එකේ යූස් කරන විදිය දැක්කම සයින්ස් එක විදිහට භාවිත හිතක්ම තියෙන්න ඕනි දීර්ඝ කාලිනව එහෙ රැඳී ඉන්න.
ඒ සවයි වුණොත් දිනු
හැමස්සෙනස්
දඟලලා නිකන් තරහා වෙලා ගියාට වැඩක් නැහැ නේ අප්පා. දැන් අපි මේ ප්‍රෝග්‍රෑම් එක ගැන කියන්නේ තේමනේ. ඒ දවස්වල බහැලා මෙතන රජ කරගෙන ඉඳපු කට්ටිය ටික දවසකින්ම තරහා වෙලා ගියා යන්නේ. නදීප්ලා ඉතින් එහෙම ලොකුවට දඟලන්නේත් නැහැ. හැබැයි කොහොම හරි කරගෙන ඉන්දියා ඉන්දියොත් දිනු. මගේ තමයි වැඩේ. ඈ ගේම් තියරිය තමයි බැලුවා මෙතනත් නේ.
හැමස්සෙනස් ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමස්කාර කොට අපගේ ස්තුතිය පුද කරනවා. වටිනා ධර්ම දේශනාවක් අප වෙනුවෙන් අද දින ඉදිරිපත් කරා. එහිදී ස්වාමීන් වහන්සේ මාතෘකා විදිහට යොදාගත්තේ බුදුන් වහන්සේගේ අග්‍ර උපාසිකාව විදිහට හිටපු විශාඛා උපාසිකාව සම්බන්ධ මොකක්ද අපි කියන්නේ කමියුනිකේෂන් එකක් දෙන්න බුදුන් වහන්සේ සහ විශ්වාසිකා උපාසිකාව අතර වෙච්ච. එහිදී අපේ ජීවිතයේදී අපට දුකක් වෙහසක් ආවම අපි මිත්‍රයෙකුට එහෙම නැත්නම් අපේ ප්‍රතිපදා වඩාගෙන යනකොට නම් කල්යාණ මිත්‍රයෙකුට කතා කරනවා. ඒ එහෙම කතා කරාට පස්සේ අපිට පොඩි සහනයක් දැනෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් මේ විශාඛා සිට දුවටත් ආවා. යාපුලේ ගිහිල්ලා බුදුන් වහන්සේව හම්බ වෙන්න ඈස්තලා වගේ ඉන්නකොට බුදුන් වහන්සේට මෙහිලා ඉතින් කතා කරලා අහනවා මොකද ප්‍රශ්නේ කියලා. එතකොට ඉතින් මේ පසේ නදී කුසල් රජතුමා ගන්න යම් තීරණ නිසා විශාඛා දුකටපත් වෙලා හිටියේ. බුදුන් වහන්සේෙහිදී විශාඛා දෙන උපදේශ උදාන වාක්‍යයක් ලෙස උදාන පාළියේ සඳහන් වෙලා තියෙනවා. ඒක තමයි අද ධර්මදේශනාවට පාදක වුණේ. අනුන්ට සාධාරණ ලෙසගත් සියලු තීරණ තමන්ට දුකක්. ඒ වගේම තමයි අපි මේ ප්‍රතිපදාවකට බැසගෙන මේ දුක නැති කරන්න ගන්න උත්සාහය ඒකත් දුකක්. ඉතින් මේ දුක් කොහොමද නැති කරන්නේ කියන කාරණාව ස්වාමීන් වහන්සේ සඳහන් කරා. මේ අනවශ්‍ය දේවල් ක්‍රමානුකූලව අත්හරින්න ගත්තොත් අපට ප්‍රමාණිකූල විදිහට මේ අපේ අයිතිය අපි කවුද කියන කාරණය අපිට අයිති මොනවද කියන දේවල් පැහැදිලි වෙනවා. ඒ සම්බන්ධව ලස්සන කතාවක් ස්වාමීනාතුතින් සඳහන් කරා. අද දවසෙත් නූතන කාලයට ගැලපෙන ආකාරයේ ධර්මදේශනාව නැවතත් YouTube channel එකේ නිසරණමණේ වෙබ්සයිට් එකෙන් ඊට අමතරව මික්සෙල්ලාර් ඔසේ සවන් දෙන්න පුළුවන්. නැවතත් එම ධර්ම දේශනාවට සවන් දෙන්න තමන්ගේ ප්‍රතිපදාවට ධර්ම දේශනාව ඉතාමත් මහෝපකාරී වෙනවා. මීළඟට තිබෙන්නේ මෙම ප්‍රතිපදාවට බැසගන්න යම් කෙනෙක් ඉන්නවා නම් ඒ අයට උපකාරයක් වශයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් අත්පත්‍රිකාවක් සකස් කරලා තිබෙනවා. එම අත්පත්‍රිකාව සියලු දෙනා සමග ෂෙයා කරගන්න. ආධුනිකයෙක් ලෙස සතිමත් බව පුහුණු කිරීමට උත්සාහ දරන අයෙකුට සතිමත් ඇවිදීම සහ සතිමත් හඳ ගැනීම සම්බන්ධ වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. එම වීඩියෝ පටි දෙක නරබලා මූලික අදහසක් ඇති කරගන්න කොහොමද මේක පටන් ගන්නෙ කියලා. එහිදී වටිනා උපදෙස් රාශියක් ඇතුළත් වෙලා තිබෙනවා. වීඩියෝ පාඩ දෙක කීප වරක් හරි නරඹලා එම මූලික උපදෙස් නිවැරදිව හඳුනා ගන්න. ඉන්පසු වඩා වැදගත් වෙන්නේ තමන්ගේ පුහුණුවයි. මේ පුහුණුව පටන් ගැනීමේදී දිනේ වෙන් කරගත්තු කාලයක් ආරම්භදී යොදා ගන්න පුළුවන්. උදෑසන අවදි වීමෙන් පසු හෝ රාත්‍රී නිින්ද යාමට පෙර ආරම්භයේදී එහෙම කරත් පසුව තමන්ට හැකි අවස්ථාවක කාල වේලාව ලැබෙන පරිදි පුහුණුව කරගෙන යන්න පුළුවන්. පටන් ගැනීමේදී විනාඩි 5ක් පමණ කාලයක් ආරම්භ කරන්න පුළුවන්. ඉන් අනතුරුව විනාඩි 10ක් 15ක් පැය භාගයක් මේ වගේ තමන්ගේ කාලය දික් කරන්න පුළුවන්. සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම ආරම්භයේදී සතිමත් ඇවිදීමෙන් පුහුණුව පටන් ගන්නවා නම් හොඳයි. එය තමන්ගේ සතිමත් හිඳ ගැනීමට මහෝපකාර වෙනවා. සතියක් පමණ තමන්ගේ පුහුණුව සිද්ධ කිරීමෙන් පසු පැය දෙකක පමණ කාලයක් පුහුණුව සම්පූර්ණ වීමෙන් අනතුරුව තමන්ගේ අත්දැකීම් අප වෙත ලියා එවන්න පුළුවන්. එම අත්දැකීම් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කරනවා වැඩිදුරටත් උපදෙස් ලබා ගැනීම සඳහා. කොහොමද මෙම අත්දැකීම් ලියන්නේ? තමන් සතිමත් හිඳ ගැනීම සිද්ධ කරේ කොහොමද? සතිමත් ඇවිදීම සිද්ධ කරේ කොහොමද? මූලික අරමුණ කුමක්ද? මෙය ඉතාමත් වැදගත්. සතිමත් ඇවිදීමේදී පාදයට ස්පර්ශය මූලික අරමුණ ලෙස ගත්තනම් ඒක කොහොමද දැනුනේ? ඒ සලකුණු ටික මොනවද? සතියෙන් හිත පිට ගියාද? නැවතත් මූලික අරමුණට ආවේ මොකද්ද? කොහොමද? ඒ සඳහා වෙහෙසක් ගත්තද? ඒක පිළිබඳව ද්වේෂයක් ඇති වුණාද? මේ කාරණා තුලත් කරන්න පුළුවන්. ඊළඟට සතිමත් හිඳ ගැනීමේදී මූලික අරමුණ ලෙස ගත්තේ කුමක්ද? උදරේ පිම්බීම හැකිලීමද? එහෙම නැත්නම් ආනාපාන සතියද කියන කාරණය ඉතාම පැහැදිලිව සඳහන් කරන්න පුළුවන්. මූලිකවම එම ආනාපාන සතිය හෝ උදරේ පිම්බීම හැකිලීම තමන්ට දැනෙච්ච විදිය නාසිකාග්‍රේද එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලීම කොහොමද දැනුනේ ඒ කියන කාරණය මේ සියල්ල ඇතුළත් කරලා තව දුරටත් එදිනදා ජීවිතයේදී තමන්ට කොහොමද සතිය ප්‍රයෝජනවත් වුනේ? ඊට අමතරව අනිත් කටයුතු කරන කිරීමේදී කොහොමද සතිය යොදාගත්තේ? තත් මැදීමේදී, කෑම ගැනීමේදී, ඒ වගේම තව කාට හරි කතා කරනකොට මේ වගේ අවස්ථාවල කොහොමද සතිය ප්‍රයෝජනවත් වුනේ කියන කාරණා ඇතුළත් කරලා වාර්තාව අප වෙත එවන්න පුළුවන්. එම වාර්තාව එවීමට Google Form එක, email address එක මෙහි සඳහන් කර තිබෙනවා. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් 07:00 සිට 08:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් 11:30 සිට 1 දක්වාත්, තව ශ්‍රී ලංක වේලාවෙන් 1:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. Zoom meeting link එක රැස්වීම අංකය සහ මුරපදයක් මෙහි සඳහන් කරලා තිබෙනවා. සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ සෑම දිනකම වැඩසටහනට සම්බන්ධ වෙන්න, අලුත් පිරිස් මෙම වැඩසටහනට සම්බන්ධ කරවන්න. මොකද මේ වගේ දුර්ලභ අවස්ථාවක් සියලු දෙනාටම ලැබෙන්නේ නැති අවස්ථාවක්. ස්වාමීන් වහන්සේලා සජීවීව අප සමග සම්බන්ධ වෙනවා. ඉතින් අපගේ ප්‍රශ්න ගැටළු අපගේ ප්‍රතිපදාවට අදාළ සියලුම දේවල් ස්වාමීන් වහන්සේලාගෙන් දැනගන්න පුළුවන්. ඉතින් මෙම අවස්ථාව ප්‍රයෝජනට ගන්න හැමදාම වැඩසටහනට සහභාගී වෙන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. එහෙම කියලා අද අපට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමටයි අපි සූදානම් වෙන්නේ. ඒ සඳහා අද දිනේදී බන්දුල මාමා ඉදිරිපත් වෙලා තිබෙනවා අදට අපට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමට. කේමාලෝක ස්වාමින් වහන්සේ වැඩසටහනට සම්බන්ධ වෙලා තිබෙනවා. අවසරයි ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේවත් වැඩසටහනට ගෞරවයෙන් තු පිළිගන්නවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හොඳයි, අපි වැඩසටහන ඉදිරි මේ වැඩ කටයුතු වලට යමු.
එහෙමයි ස්වාමීන් වහන්ස, අද අපේ වාර්තා ඉදිරිපත් කරන්නේ බන්දුල සොයිසා මහත්මයා. බන්දුල මාමා දැන් මේ වාර්තා ඉදිරිපත් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේට.
අවසරයි ස්වාමීන් වහන්ස, ප්‍රථමයෙන් ඔබ වහන්සේ සාකච්ඡාව ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. අද දින වාර්තා දෙකක් අපිට ලැබී තිබෙනවා. පළවෙනි වාර්තාව කියවීමට අවසර.
හොඳයි
ස්වාමීන් වහන්ස, ටිකක් දිගට ලියලා තියෙන වාර්තාවක් මං සක්මන් භාවනා මුලින්ම කියන්න වහන්සේ අවශ්‍ය නම් මාව නතර කරන්න සපර්ශයෙන් කෙට යන්න කලින්. හත්වන කමටහන් වාර්තාව within bracket දෙවන කමටහන් වාර්තාව පසුගිය සතියේ ඉදිරිපත් කළා. ඊට පසු කමටහන් වාර්තා කීපයක් භාවනා වාරවලට පසුව ලියුණා. බ්‍රැකට් එක වහලා සක්මන් භාවනාව. තෙරුවන් වැඳ කමාකොට දෙවියන්ට ඥාතීන්ට පින් දී සක්මන් භාවනාව ආරම්භ කළා. ශරීරයේ සැහැල්ලු බව මෙනෙහිකොට පීවර කීපයක් වේගයෙන් ඇවිද ගොස් ඉන්පසු ශරීරයේ ඉබේ ඉදිරියට යන්න හැරියා. වෙනදා වෙන දේ පිළිබඳ බලා සිටියා. පාද වම සහ දකුණු ලෙස හුවමාරු වෙමින් ගමන් කරන බව දැක්කා. පීවර 50ක් 60ක් ඒ දෙස බලා සිටියා. සිත ඒ කෙරෙහිම යොමු වී තිබුණා. මුලදී ගමනේ වේගය ඉතා අඩුවෙන් පැවතුණු විනාඩි කිහිපයකින් සිත විලිඹ වදින ආකාරයේ බර පාදයේ මැදට හා ඇඟිල්වලට හුමාරු වන ආකාරයේ දැනුණි. පාද ඔසවනවා තවටමා ලෙස පාද මාරු වෙමින් ගමන් කරන ආකාරයේ දැනුණා. ශරීරයේ පමයක් මෙන් ඉදිරියට ඇදෙන ලෙස එක් වරක දැනුණා. වයින් කරන ලද බෝනික්කෙක් ඉදිරියට ඇදෙන ලෙස තවත් වරක දැනුණා. වේගය සාමාන්‍ය ජීවිතය ඇවිදින වේගයට සමාන වී තිබුණා. ප්‍රකට ඇතුලේ විනාඩි 15කට පමණ පසු අවධානයේ තීර බව දැනුණා. සිත පිට යන්න යන්නේම නැති තරම් පාද ඉදිරියට ඇදෙන දෙයට අමතරව සිත ගියේ එක් එක් අවස්ථාවේ අත්දකින්න දෙය කමටන් වාර්තාවේ මා මේ ලෙසින් ලිවිය යුතු බව හිතන්නටයි. කනින් ප්‍රකට ඇතුලේ හයි පිච් රැහැයියන්ගේ නාදය වෙන් නාදයක් ඇසුණා. පිටත වාහන ශබ්ද ඇසුණා. පරිසරයේ සිසිල්ලුවත් අත් දෙකට දහදිය දමා ඇති බව දැනුණා. මනසේ සැහැල්ලු බවක් දැනුණා. ස්ට්‍රෝක් එකක් ලීලා කකුල් දනහිස දකුණු උකුල වේදනාවක් දැනුණා. සමහා මස් වලින් සෑදී කොට උඩව ගමන් කරන බවක් දැනුණා. සිතට අවශ්‍ය නම් තවත් ලං වී පාදයේ එසවීම යැවීම තැවීම කෙනෙහි යොමු කිරීමට හැකියාවක් ඇති බව දැනුණා. ඉබේ දැනෙන වම දකුණ හුමාරුව හෝ එසවීම තැබීම පමණක් දෙස බලා සිටියා. සක්මන් භාවනාවෙන් පසු පරයන්ක භාවනාවට වාඩි වුණා. කාලය විනාඩි 45යි. සමනස පරයන්ක භාවනාව වර්තාව ඉදිරිපත් කරන්නද?
ඔව් ඒකත් ඉදිරිපත් කරනවා අපි.
එහෙමයි සමනස. සක්මන් භාවනාවෙන් පසු පරයන්ක භාවනාවට හිඳගත් නිසා සිතේ ප්‍රබෝධමත් ගතියක් ඇති බව මෙනෙහි කරමින් ශරීරයේ සැහැල්ලු බව මෙනෙහි කරමින් භාවනාව ආරම්භ කළා. උදරයේ පිම්බීම හැකිලීම මුලපටන් ඉතා සියුම් ලෙස දැනෙන්න ගත්තා. පිම්බීම හැකිලීම වාර කිහිපයකින් පසු එය නොදැනී ගියා. ඇස් ඉදිරිපිට කහපාට දර්ශන තලයට අවධානයේ ඉබේම මාරු වුණා. අවධානයේ තීව්‍ර බව කනේ හයි පිච් රෙහයන්ගේ බෙන් නාදය බාහිර කුරුල්ලන්ගේ නාද වාහන ශබ්ද ඇසුණා. නැවතත් උදරයේ චලනයන්ට ඉබේ සිත යොමු වුණා. සමහර විට උදරයේ චලනවලට සිත යොමු වන විට නොසිතා ඉන්න උත්සාහ කළොත් ජලයේ යට කළ බැලිමක් උඩ එන ලෙස ගැඹුරු හුස්මක් ලෙස දැනුණා. අවශ්‍ය නම් හුස්ම නොදෙනී ඇස් ඉදිරිපිට ඇති කහපාට දර්ශන තලයේ සිටින විට අවධානයේ නැවතත් හුස්මට වහාම ගත හැකි බව දැනුණා. ස්විච් කළ හැකි බව පිටින්. සමහර විට හුස්මේ ඇති අවධානය කහපාට දර්ශන තලයට පහසුවෙන් මාරු කරගත හැකි බවත් සමහර විට සියුම්ව සිතට යටින් උදරයේ පිම්බීම හැකිලිම දැනෙන බවක් වෙනවා. මේ දේ කමරන් වාර්තාවේ ලිය යුතු බව සිතන තරමට සිත පිටි ගියත් ඊට එහා සිත පිටි ගියේ නැති තරම්. කීප වරක් නාසිකාග්‍රය හරහා එන ආස්වාස ප්‍රස්වාස කෙරෙහි සිත යොමු වී එය නොදිනී යන බවක් දැනුණා. සිත කහපාට දර්ශන තලයට ආවිට කීප වරක් හිසේ සිට පාද දක්වා සිත ගෙන ගොස් බැලුවා. එක් වරකදී උදරයේ දක්වා කල්පනා කරමින් එන විට නැවතත් උදරයේ පිම්බීම හැකිලීමට යොමු වුණා. එක් වරකදී මුළු ශරීරයේ නිසල බවක් මනස අවදි වී තිබියදී මියගොස් ඇති බවක් සිතුණා. ශරීරයේ කකුල්වල දැඩි වේදනාවක් එන්න පටන් ගත්තා. ඒ ගැන අවධානය යොමු කරන විට ලාම් එක වැදුණා. දිව්‍යන්තා ඥාතින්ට පින්දී භාවනාව වසන් කළා. කාලය පැය එකක්. වර්තාවේ අවසන් ස්වාමීන් වහන්සේ.
හොඳයි. ඇත්තටම මේ අපි භාවනාව ගැන ඇත්තටම ලොකු ඒ කමඨහන තුල ලොකු හැදෑරීමක් තිබුණා. ඒකේ සක්මන වශයෙන් ගත්තත් ඒකේ හොඳට ඒ කියන්නේ ශබ්දය, එහෙම නැත්නම් අපි මුලින්ම කිව්වොත් ඒ සක්මන ගැන, ඒ පියවර ගැන, ඒකේ තියෙන සියුම් තැන් ගැන වගේම ඒකේ තියෙන සහය අර ඒ තිවුනව ඇහිච්ච මේ සක්මන ඇතුලේ මේ ඇහිච්ච ශබ්ද බද්ද, ඒ තිවුණු ශබ්ද සහයේ ඊටත් එහා ගිහින් ඒ එතන තිබිච්ච ශාරීරික ලක්ෂණ, කියන්නේ ශරීරයේ දේවල් පවා මේ දැනීම කියන එක ඇත්තටම අපි මේ ගැන කතා කරන්න ගියාම මේකෙදී අපිට භාවනාව අල්ල ගැනීම සහ මේකට අපිට පුළුවන් කමඨහනක් අපි ගත්තා. ඒ කියන්නේ අපි ගියොත් භාවනාව පටන් ගත්තු තැනට, නමුත් ඒත් එක බලද්දී අපි සෑහෙන දුරක් මේ කමඨහන තුල, එහෙම නැත්නම් මේ භාවනා කරලා මේ බණ ඇහිීම තුල, මේ අපි සීල අනුග්‍රහිතය තුල, මේ සුත අනුග්‍රහිතය තුල, ඇත්තට මේ සමතය කියන මට්ටම දක්වාම අපි මේක අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක තමයි අපි පළවෙනියෙන්ම අපි මේකේ භාවනාව ගැන අපි කතා කරපුවම බලාගන්න තියෙන්නේ. අපි ආපු දුර ඇත්තටම බොහොම ප්‍රශංසනීයයි. ඉතින් මේකෙදී අපිට මේ ඇති වෙන දැනීම්, එතකොට අපි භාවනාව ගැන ඉගෙන ගැනීම දෙක මේක ඉදිරියට නැමියාවක් සහිතව ගලාගෙන යනවා. ඉතින් ඒක තමයි ඇත්තටම අපිට පරයන්කය ගැන කිව්වත්, සක්මන ගැන කිව්වත්, අපිට නිතර නිතර මේ ගැන සාකච්ඡාවට ගියත්, ඉතින් මේ වැඩසටහනේ හෝ අපි අහන බණකදී හෝ වේවා, මේක තමයි සාමාන්‍ය ආකාරයකට අපි කතා කරන මේ භාවනාව කියලා ගන්න. ඉතින් මේකෙන් මේ කමටහන අපිට මේක තුළ නිමග්‍ර වුණාම, එහෙම නැත්නම් මේකේ අපිට ලක්ෂණ දැනගත්තාම අපිට මේකේ තුළ අපිට ජීවත් වෙනවා කියලා කියන්න පුළුවන්. මොකද මේකත් එක්ක තමයි අපි කතා කරන්නේ. අපි වේදනාව ගැන කතා කරන්නේ. අපි මේකේ අත්දැකීම බලන්න, මේකේ තියෙන කමටහන් වර්තාව තුළ සාමාන්‍ය ජීවිතයක තියෙන අත්දැකීම් මේකේ තියෙනවා. එක මොහොතක අපි පරයන්කයකට හෝ සක්මණකට හෝ අපි දාගත්තාම ඒක තුළ පුදුමාකාර ජීවිත අත්දැකීම් ගොඩක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකේ පරයන්කය ගැන කතා කරුවත් එහෙම, ඒ කමඨාණේ පිම්බීම හැකිලිම ඉඳලා ඒ දැඩි වේදනාවත් එක්ක සහ ඒ මේක නොදැනියාම කියන මට්ටමේ මම මිය ගියාද ජීවත් වෙනවද කියලාවත් මේක හඳුනා ගන්න බැරි මට්ටම දක්වා මේ කියන යම් සත්වයෙක්ගේ මේ තියෙන ලොකු අත්දැකීම් කොටකට අපි පත් වෙලා තියෙනවා. ඉතින් මේක තුළ අපි තවත් පියවරක් ඉදිරියට ගියොත්, මේ භාවනාව අපි මේ දක්වා මේ කමටහන හඳුනා ගැනීම, මේක තුළ භාවනා කිරීම සහ මෙවැනි අපිට සියුම් සියුම් අත්දැකීම් ලැබීම කියන එක ඇත්තටම ඉතාමත් හොඳ කාරණාවක්. ඉතින් මේ මට්ටම ඊට පස්සේ අපි දැන් මෙතනින් එහාට අපි ඉදිරියක් ගැන අපි බැලුවොත් අපිට ඕනම කෙනෙකුට මේක අපිට දාගන්න පුළුවන් සහ මේක නිතර නිතර ඇහිලත් තියෙනවා. ඉතින් මේ තුළ අපි බැලුවොත් මේ එදිනෙදා ලබන අත්දැකීම් මේ තුළ මේ එකින් එක අත්දැකීම් වෙනුවට අපිට පුළුවන් මේකෙදී මේ එකක එකකට අවධානය දෙන්නත් පුළුවන්, මේක තව ඉදිරියට යන්නත් පුළුවන්. ඉතින් මේ භාවනාව තුළින්ම අපිට යම් දවසක උපයා ගන්න පුළුවන් වුණොත් මේ සබ්බකාය පරිසංවේදී කියන ස්වභාවය. ඒක අපිට පරයන්කයක වෙන්නත් පුළුවන්, සක්මනක වෙන්නත් පුළුවන්. එතනදී අපි අදහස් කරන්නේ මේකෙදී මේ සම්පූර්ණ, එව නැත්තම් අපි මේකේ ඒ මේ සබ්බකාය පරිසංවේදී කියන ස්වභාවයට. එතකොට මේ එකක් එකක් නෙමෙයි, මේ ඒකත්වයක් ගැන නෙමෙයි, මේ සබ්බත්වයක් ගැන, මේ සම්පූර්ණ මේ කය ගැන, එනවා සම්පූර්ණ මේකේ තියෙන අපිට මෙන්න මේ සම්පූර්ණ කියන මේ මට්ටමට අපිට කමඨහනක් ඉදිරියට අරන් යන්න පුළුවන් නම් ඇත්තටම අපිට එතනින් පස්සේ තවත් අපිට දොරටු කිහිපයක් මේ භාවනා ලෝකේ අපිට දොරටු කිහිපයක් විවෘත වෙනවා. ඉතින් අන්න ඒ නිසා අපි බලමු තවත් ඒකේ ලැබෙන ලාභයක් තමයි අපිට බොහොම නිදහසේ මේක තුල භාවනාව තුළ බොහොම විශ්වාසයෙන් මෙවැනි සියුම් මට්ටම් වලට, එහෙම නැත්නම් මේ ලැබෙන අත්දැකීම්, මේ අත්දැකීමුත් අපිට ගෙවම් කරන්න පුළුවන් වීමත් ඇත්තටම ගෙවෙනවා. ඒක අපි පිළිගන්නවද? ඒක අපි විශ්වාස කරනවද? ඒකට අපිට පෞරුෂත්වයක් තියනවද? මේ තියෙන අත්දැකීමුත් මේ පහු පහු වෙද්දී මේ ටික මේ ගෙවිගෙන යන ස්වභාවය අපිට අත්දකින්න පුළුවන් නම් ඇත්තටම මේකේ ඒකත් එක්ක භාවනාව පටන් ගන්න පුළුවන් නම් ඒකත් එක්ක භාවනාව ඉවර කරගන්න පුළුවන් නම් අපිට යම් ඉදිරියක් තියන්න පුළුවන් දැක්මක් තියන්න පුළුවන් මොකද මේ එක පරයන්කයක් තුළ එක සක්මනක් තුළ මේ සියලුම දේවල් අපිට අත්දකිනවා නමුත් අපි කතා කරන්නේ බොහෝ විට මේ සුළු සුළු අපිට තියෙන බොහොම ලබන කෙටි එහෙම නැත්නම් ඒකත්ව ලක්ෂණ ඇත්තටම මේක යෝගාවචරයෙන් අපි කොච්චර පැහැදිලි කරලා දුන්නත් නමුත් ඒක අපි යොමු වෙන ඒකට ඉතින් ගොඩාක් පරිසරයක් අවශ්‍යයි මොකද එතනදී මෙයා මේ භාවනාවත් එක්ක ඉන්න කාලය ගොඩාක් වෙලාවට වැදගත් වෙනවා ඉතින් දවසට මේ වගේ අවස්ථා එහෙම නැත්නම් මෙවැනි පියවරයන් අපිට ඉදිරියට යන්න නම් භාවනාවේ මේකත් එක්ක දවසකට පැය 4-5ක් වුණත් ඉතින් ගත කරන්න සිද්ධ වෙනවා. ඉතින් අන්න එහෙම වුණොත් අපිට පුළුවන් මේක තුළ අපිට සහ මේ කියන මේ සබ්බකාය පරිසංවේදී මෙන්න මේ සබ්බත්වය දකින්න. මේ මුල මැද අග දකිනවා වෙනුවට අපිට මේ දෙපැත්තම දකින්න. ඉතින් සබ්බත්වය කියලා ඒ පැත්ත විතරක් නෙමෙයි. මේකේ අපිට ඇඟිල්ලෙන් යන බැලුවොත් මේ සක්මන තුලත් පරයන්කය තුලත් මේ කය තියෙන බවට ලක්ෂණ තියෙනවා. වේදනාව තියෙන බවට ලක්ෂණ තියෙනවා. සිතුවිලි තියෙන බවට ලක්ෂණ තියෙනවා සහ මේ ධර්මය ධර්මකාරණා ධර්මතා මේ සෙවීම සම්බන්ධවත් මේකේ මේ භාවනාව තුළ අපිට ඇඟිල්ලෙන් යනලා බැලුවොත් අපිට තියෙනවා හොයාගන්න. ඉතින් අන්න ඒ නිසා අපි ආරාධනා කරනවා. ඉතින් මේවැනි කමඨහන් ලියන එක බොහොම වැදගත්. මේකේ කමඨහන් වාර්තා පිළිවෙලක් තියෙනවා. ඉතින් ඒ ටිකත් හොඳට අල්ලගෙන භාවනාවත් හොඳට අල්ලගෙන මේ දෙක හොඳට සමපාත කරමින් බලමු අපි මේකේ ඉදිරියක් ඉදිරියට ඇත්තටම තියෙන කැපකිරීමක්. ඉතින් අපි බලමු මේ භාවනාව වෙනුවෙන් මේ ශාසනය වෙනුවෙන් අපිට තවත් පියවරක් අපිට ඉදිරියට යන්න පුළුවන් කියලා. හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ දෙවෙනි වார்த்தාවක් කියවීමට අවසරයි. සක්මන උදෑසන සක්මන. ටයිල් පොළොව මත අතුරා ඇති කුෂන් වල පීවර් කීපයක් ඉදිරියට පිටුපසට සක්මන් කළා. යටිපතුලට අවධානය යොමු වුණා. වම් පහේ විලුඹෙන් පටන්ගත් ස්පර්ශයේ ධාරයේ දිගේ කොට්ටේට ඉදිරි ඇඟිලි තුඩුවල යටටත් පැතුරුණා. දකුණු පහේ එම නිරීක්ෂණය වමට වඩා අඩු සංවේදී බවක් අත්දැක්කා. නිරීක්ෂණය වෙනදාට වඩා යටිපතුලේ දැනීම ඉක්මනින් වෙනස් වෙන බව අත්දැක්කා. පර්යන්කය හුස්ම රැල්ල කාලය පෑය සුපුරුදු විදියට පර්යන්කයට වාඩි වූ විකස හිස පහතට වැටෙන්නට වුණා. ඒ දෙස වෙනදාට වඩා වැඩි අවධානයක් යෙදුවා. යමක් මුහුණ ඉදිරියෙන් දෙපසට චලනය වන බව දුටුවා. හුස්ම රැල්ල බැලීමේදී ඒ සියුම් වී තිබුණා. ඉහත විස්තර කළ චලනයට සමාන්තරව නාස්පුඩු තුළින් හුස්ම ඇතුල් වී පිට වුණා. මෙම චලන කයෙහි යම් කම්පන චංචල කියා කලින් සිතා සිටියත් එය හුස්ම රැල්ල විසින්ම ඇති කරන යම් සංඥාමය තත්ත්වයක් බව අද නිරීක්ෂණය වුණා. ගොරෝසු සියුම් රැල්ල ක්‍රමයෙන් සියුම්ව ඇතුළට ගලාවා. නැවත වරක් හුස්ම රැල්ල කෙටියට පෙනී එය දීර්ඝ හුස්මක් බවට වෙනස් වුණා. නිරීක්ෂණය පර්යන්කය අවසන් වීමට කලින් බොහෝ සිතුවිලි සංඥා ගලාවා. ඒවා සමග හුස්මට හිත යොමු වුණා. සිතුවිලි කතාවක් ගොතා යන්නට වුණා. ඒවා සමග පැටලීමක් අඩු බව අත්දැකුවා. වார்த்தාවේ අවසානයේ ස්වාමී.
ඉතින් අපි ඇත්තටම මේ කලින් අපේ වார்த்தාව සහ අපි කතා කරපු සාකච්ඡා කරපු ඒ උපදේශයන් ටික බලපුවාම ඇත්තටම මේ කමටහන තුල ඒ සියල්ලක්ම සංග්‍රහ වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මෙවැනි දේවල් අපිට ජීවිතේ සාමාන්‍ය ජීවිතේ අපිට අත්දකින්න බෑ. මේ නාම රූප ධර්ම වල මේ තියෙන හැසිරීම බලන්න මේ සිතුවිලි වල තියෙන හැසිරීම. හැබැයි මේ අවස්ථාවේදී මේ භාවනාව ටිකෙන් ටික මේ ඇතුළට යනවා. ඒ සියුම් සියුම් මට්ටම් වලට යනවා. කයෙන් එමු නැත්තම් මේ අපි කයට අපි හිත දබල තියෙද්දී මේක සිතුවිලි දක්වා වේදනා දක්වා මේ ධර්ම මානසිකාර දක්වා ධර්මතා දක්වා මේක මේ ගලාගෙන යාම අපිට නවත්තන්න බෑ. ඉතින් මේක නවත්තන්න උත්සාහ කරොත් අන්න ඒ කෙනා මේක තුල වෙහෙසටපත් වෙනවා. ඉතින් අන්න ඒ නිසා මේකේ මේකේ සක්මන ගත්තත් සක්මන නම් බොහොම සරල විදිහට පොඩ්ඩක් ඒ තුල ගොඩාක් දේවල් බලන්න උත්සාහ කළ නැහැ. ඉතින් ඒකත් එක්තරා ආකාරයකට අපිට කියන්න පුළුවන් ඒකේ හොඳ පැත්තක්. මොකද මේ ටිකෙන් ටික මේ කමඨාන් වන ගත්තාම පොඩ්ඩක් සරල වෙන්න ඕනේ. ඒ සරලත්වයට එකක් තමයි ඒකට අපි නිත අපි අනිවාර්යයෙන්ම ඒකට හුරු වෙනවා. ඒකට හේතුව තමයි අපිට ගොඩාක් කමඨහන තුල ලක්ෂණ බලන්න, මේ තුල විචක්ෂණ සීලී භාවයක්, මේ සියුම් සියුම් කරුණු බලන්න තරම්වත් අපිට මේක මේ දැන් සබ්බත්වයක් දක්වා මේ මේ සියල්ල දැකීම දක්වා මේ සබ්බකාය පටිසංවයදී කියන ස්වභාවයට මේ සක්මනට සමහර විට මේ කෙනා මුහුණ දෙන්න පුළුවන්. ඉතින් එවැනි තත්වයක් උඩත් මේ සක්මන බොහොම සුමටව එච්චර ලක්ෂණ හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඉතින් මේක ඇත්තටම අර කාරණාව තමයි මේක ස්වභාවිකයි. මේක හිතලා කරන දෙයක් නෙමෙයි. මේ අපි බම දක්වන තියලා පටන් ගත්ත කෙනා මේ අවසානයට යද්දි මේ සාමාන්‍යයෙන් නිකන් අපිට ලකුසාන දෙක නිකන් හොල්මනක් කැවිදිනවා වගේ නේ. ඉතින් මේ හොල්මනක ගමන් කිරීමක් වගේ මේ හොල්මන විතරයි පේන්නේ. ඉතින් හොල්මනේ කකුල් තිබීම මොන කකුලද තිබ්බේ ඒකෙන් වැඩක් නැහැ. ඉතින් අන්න ඒ නිසා මේ මේ මට්ටම තුල අපිට ලොකු සමස්තය ගැන දැකීමක අපිට නතර වෙන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක හොම්මම පරයන්ක පැත්තෙන් ගත්තාමත් ඉතින් මේ විදිහට මේ කෙනා මේ තියෙන සතර සතිපට්ඨානයම කෙනෙකුට අහු වෙන කෙනෙකුට කයට හිත දාලා මේ කය සම්බන්ධව ලොකු පරිචියක් ලොකු අත්දැකීම් ගොඩක් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි මේක තමයි භාවනා විදි හොයන්නේ මේ පැවැත්ම මේ භාවනාව මේ තුල මේක මම එක් සහිතව වෙනවද ඊළඟට අපි මේ වார்த்தාවෙන් තව චුට්ටක් ඉස්සරහට ගියොත් මේක කෙරෙන්නේ මමත් එක්කද සහ මගෙන් මේ භාවනාව ටික ටික ඈත් වෙනවද. ඉතින් මේ කාරණාවත් අපිට ඉදිරියට මේ සතිපට්ඨානයත් එක්ක තවත් එකතු කරපු කාරණාවක් විදිහට අපිට ඔළුවේ තියාගන්න පුළුවන් නම් මේක මේ හැමතැනම මේ මමයාගේ සහභාගීත්වය ටිකෙන් ටික හැලෙන භාවනාවක් අපි කරන්නේ සහ මම ටික ටික වැඩෙන තත්ත්වයක්ද මේක යන්නේ කියන එක අපි බැලුවොත් සහ මේක මේ බුදු හේතුඵල ධමක ක්‍රියාවක් පමණක් බවත් මේක අනිශ්චිතව කෙරෙන වැඩක් බවත් මේ කෙරෙන ක්‍රියාවලියක් බව තමයි අපිට මේකෙන් මේ අපි කතා කරන මේ සතිපට්ඨානය තුළ මේක අපි බලාපොරොත්තු වෙන්නේ මේක සත්වයේ පුද්ගලයෙක්ෙන් තොර බුදු ක්‍රියාවලියෙන් ගොඩක එකතුවක් විදිහට අපිට මේක අවසානයේදී මේ කය සම්බන්ධවත් මේ වේදනාව සම්බන්ධවත් මේ සිතුවිලි සහ මේ ධර්මතා ගැන බැලුවත් මේ තුල අපිට මගේ මම කියලා දෙයක් අපිට නැති වුණොත් අපිට වෙනදට වඩා සක්මන බොහොම නිදහස් බවක් අපිට දකි පරයන්කය තුල බොහොම නිදහස් බවක් දකි අපිට භාවනා කරන්න ඕනේ මොන පැත්තරද කොයි පැත්තරද කියලාවත් අපිට මේ ඒ තියෙන නිදහස් බව තමයි අපි මේ තුල අපිට එක්තරා ආකාරයකට එක පැත්තකින් අපිට දකින්න පුළුවන් ලොකු නිදහස් බවක් විවේකයක්. බලමු අපි මේ තුල අපි මේ වார்த்தාව වලින් පස්සේ බලමු කාට හරි අදහස් ප්‍රකාශ කරද්දී බලමු මේ තුලත් සාකච්ඡාවක් අපිට ඉදිරියට අරන් යන්න පුළුවන්ද කියලා. හොඳයි.
හරි ස්වාමීන් වහන්සේ අද දින ලැබී දෙන වார்த்தා එපමණයි. මම ඔබ වහන්සේගේ අවසර පරිදි දැන් සබාවට ඉදිරිපත් කරන්න කැමතියි. යම් කෙනෙක් ප්‍රශ්නයක් තියෙනවා නම් සූම් මත ඔසවා ප්‍රශ්න ඉදිරිපත් කෙරේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් අත ඔසනකම් මට හිතුණ පොඩි පැහැදිලි කර ගැනීමක් කරන්න ඔබ වහන්සේ පළවෙනි වார்த்தා දෙකට දැනුම් දුන්න ආකාරයට ස්වාමීන් වහන්සේ සබ්බකාය පටිසංවේදී කිව්වම එතන ඒ කියන්නේ අපි එතකොට අවධානය එක රූපයකට එක කොටසකට එහෙම යෙදීමක් නැතුව මුළු පද්ධතියම බලන විදිහේ දැක්මක් ස්වාමීන් වහන්සේ සබ්බකාය පටිසංවේදී කියලා අදහස් කරා.
ඔව් ඇත්තටම මේ අපි දැන් ඇත්තට මේ භාවනාවේ තුල අපිට මේක මේ අලුතෙන් මේකට දෙයක් එකතු කරන්න බෑ. ඇත්තටම මේ භාවනාවේ තුලම මේ ටික ඔක්කොම තියෙනවා. ඇත්තටම අපි මේ අරමුණ බැලීමේ ඉඳලා මේක මේ අර ගොඩියක් කියන මට්ටම දක්වා මේක සහ මේක සිවුම් වෙන මට්ටම සහ හිස්තැන දක්වා මේක බොහොම ගලාගෙන යනවා. හැබැයි මේක මේ අපි සබ්බත්වය කියන එක මේකන මේ යන ගමන ගැන අපි අවබෝධයක් නැති වුණොත් මේකෙන එකන විශ්වාසය නැති වුණොත් ගැටලුව තියෙන්නේ මේකෙන නැවතත් මෙයා ආනාපාන සතිය කූර්ගාල බලන මම ජීවත් වෙනවද කියලා. ඉතින් අන්න ඒ තියෙන දැක්ම තමයි ඇත්තටම අපිට මේ සාකච්ඡාවකින් අපි මතක් කරගන්නේ. අපිට මේ මේව ටික ගෙවිගෙන ගෙවිගෙන යද්දි එහෙම නැත්නම් අපිට සක්මන තුළ අම්මා මතක් කරා වගේ මේ හොල්මනක් ගමන් කරද්දී අපිට අතගාල බලන්න හිතෙනවා මේ මම ඉන්නවද මම නැද්ද කියලා. එහෙම නැත්නම් මේකේ කකුල් මම තියෙනවද දකුණද දැන් යන්නේ දැන් පොළවට වදින්නේ වමද දකුණද කියන එක. ඇත්තටම මේ මේ කෙනාට තාම මේක අහුවෙලා නැති ගතියක් ඇත්තටම මේ සහ මේක තුල නිමත්ත වෙන්න බෑ විශ්වාසයක් නැහැ ඒ ආත්ම ශක්තියක් නැති බව ඇත්තටම අපි හැම විටම දකිනවා. ඉතින් ඒ බව තමයි මේකේ මේ සබ්බකාය පරිසංවේදී කියන එකේ ඇත්තටම අපිට කතා කරන්න පුළුවන් මට්ටම.
ඒ කියන්නේ සම්මාස මේ සක්මන යනකොට කියන්නේ අපිට ඉතුරු වෙන්නේ අන්තිමටම දැනීම් කොටසක් විතරයි. නැත්තම් පරයන්කේ නම් හුස්ම රැල්ල වැදෙන කියන්නේ තමයි ඉන්නවා කියන කොටසක් විතරමයි ඉතුරු වෙන්නේ. අනිත් ටික ඔක්කොම හැලෙන්න ඕන. එහෙම කිව්වොත් ඒක මම වටහා ගත්ත හරියට දැන්නේ සම්මාස.
හරි එහෙම තමයි. ඒ කියන්නේ ඒක දැන් හරි අපි වටහා ගන්න එක ඇත්ත. නමුත් අපි ඒක අපිට අපි ඒකට වඩා කැමති ආපහ මුලට එන්න. ඒකනේ මේ සත්‍යයේ ප්‍රශ්නේ තියෙන්නේ. අපිට ඇත්තටම ගොඩාක් අපි භාවනා කරන ගොඩාක් ගත්තාම ඒ මට්ටමට ඇත්තටම එනවා. හැබැයි ඒක තුල අපි එතනින් අපි එහෙම නැත්තම් එකක් තමයි මේ 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 වැඩේ අපිට දාන්න පුළුවන් ද පරයන්කයට ගේන්න පුළුවන් ද මේ සක්මණෙන් අත්දකින්න දේ පරයන්කයට. පරයන්කෙන් අත්දකින්න දේ බලන්න ඔය කාරණාව අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ද එදිනදා කටයුතු වල. අපිට අපි කියනවා අපි එදිනදා කටයුතු වල කතා කරපුවා මේ තියෙන ආලෝකිතේ විලෝකිතේ. ඒ කියන්නේ මේ වටපිට බලද්දී අතපය අධිකාරෙද්දී වැසිකිලි කැසිකිලි කරද්දී අපිට පුළුවන් ද මේ මේ ගෙවීම දකින්න මේ තුල ජීවත් වෙන්න. ඉතින් අන්න ඒක තමයි අපිට තියෙන අභියෝගය අපිට තියෙන දක්ෂතාවය. මේ තුල මේ අත්දැකීම් ලබන්න නැති කෙනෙක් නැහැ. ලබසනවා කියන්නේ මේ අත්දැකීම් ලබන්න නැති කෙනෙක් නැහැ. ඔක්කොම ලබනවා. හැබැයි මේක තාම මෙයාට සුතමේ වශයෙන් හෝ මේක භාවනාමය වශයෙන් හෝ චින්තාමය වශයෙන් හෝ මේක මනසට කිදා බැලලත් නැහැ. ඒ කියන්නේ අර ඇත්තරම භාවනා තුල මේක එක දිගට යෙදෙනවා නම් මේක නිතර නිතර අපි සාකච්ඡාවට බඳුන් කරනවා නම් අපිට මේක අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්.
එහෙම ස්වාමීනස බොහොමත්ම පිහින්නේ පැහැදිලි කිරීමෙන් පෙරවන් සර්ණයි. නදීප් දැන් ඔබට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
බොහොමත්ම පිං බන්දුළු මාමා අවසරයි ස්වාමින් වහන්සේ.
ඔව්.
බන්දුළු මාමා අහපු ප්‍රශ්නේ තව පොඩි කොටසක් මම එකතු කරන්න කැමතියි ස්වාමීන් වහන්සේ. මගේ ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි කොටස වශයෙන් සබ්බ කාය පටිසංවේදී අස්සසි සාමීති සික්කති කියලා කියනවා. ඊට පස්සේ සබ්බ කාය පටිසංවේදී පස්සසි කාමීති සික්කති කියලා කියනවා. එතනදි ස්වාමීන් වහන්සේ මට අහලා තියෙනවා මේ ආනාපානය කයක් ලෙස මම දකිනවා ආනන්ද කියලා බුදුන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. මම වැරදි නම් ස්වාමීන් වහන්සේ සමාව වෙන්න මට ඇහිච්ච විදිහ ඒ ධර්ම දේශනාවල කියන්නේ ඒක එකක් ස්වාමීන් වහන්ස. එතකොට ඒ ආනාපානය කයක් ලෙස තිබෙනවා. ඒ ආනාපාන කය නැති වෙලා යනවා දැනෙන්නේ නැතුව යනවා. ඊට පස්සේ අපි මේ අපේ කය මේ ෆිසිකල් බොඩි එක ඒක කයක් ලෙස දැනීමක් නැති වෙලා යනවා එක අවස්ථාවක අපේ පරියංකේදී ඊට අමතරව සක්මනේදී. මේ අවස්ථා දෙක පොඩ්ඩක් ගලපලා දෙනවද ස්වාමීන් වහන්සේ මොකද්ද මේ කියන්නේ කියලා.
ඇත්තටම මේ මෙවැනි කාරණා අපි අර එකක් මේ සුතමේ වශයෙන් දකින එක සහ මේක ප්‍රායෝගික වශයෙන් අපිට ප්‍රත්‍යක්ෂ වෙන එක ඇත්තටම අතර තමයි මේක දෝලණය වෙන්නේ. දැන් අපි කොච්චර අපි එහෙම නැත දැන් අපි මට ගොඩාක් කාලයක් ගියා මේ අඤ්ඤත්ත බහිද්ධා කියන මේ කාරණා ටික වෙන් කරගන්න. ඇත්තටම මේ මේ ඒක හරීම يعني එක කාලයකට එහෙම නැත්තම් අපේ එක එක්කෙනාට වෙනස්නේ මේ භාවනා වැඩෙන විදිය. එතකොට මේ අඤ්ඤත්ත බහිද්ධා දැන් ඔయిత වඩා මේකක් තමයි අඤ්ඤත්ත බහිද්ධා. මේක නම් ඇත්තටම ඇත්තටම පැහැදිලි මේක දැන් අපිට භාවනාවේ කියන්නේ මේක ගැන අපි නිතරම සෙවිල්ලෙන් ඉන්නවා නම් කියන්නේ සෙවිල්ලෙන් ඉන්නවා නම් තමයි මේක අපිට අත්දැකීම් ගොඩක් එකතු කරගන්න පුළුවන් මේ 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 කියන කාරණාව මේ මේක කෙනා මේ මේ සබ්බ කායකට ඒ කියන්නේ ඇත්තටම තියෙනවානේ අපිට මොකද කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියනවානේ ඇත්තටම කාය සංකාර කියලා කියන්නේම මේ ආනාපාන සතිය කියන කතාව. ඉතින් ඒකම තමයි ඇත්තටම ඒකේ ආයේ ඒකම තමයි උත්තරේ. එමු නැත්නම් ඒකම තමයි කාරණාව. මේ ආනාපාන සතිය කියද්දී අපිට මේ කයේ අවසාන ඉතුරු වෙන්නේ මේකනේ. මේ ආනාපාන සතිය තමයි ආනාපාන කරන කෙනෙකුට. එතකොට පිම්බීම හැකිලිම කෙනෙකුට නම් මේ කාය අරමුණ කියලා ගන්න මේ පිම්බීම හැකිලිම කියන අරමුණ. සක්මනක නම් අපි ගන්න කමටහන. ඉතින් ඇත්තටම මේක තමයි අපි කාලයක් තිස්සේ අවධානය යොමු කරගෙන මේ 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 අවධානය දීලා තියෙද්දි මේක තමයි අපිට තියෙන්නේ වෙන මොකක්වත් සමහර විට කාය සංවේදනා කියලා අපිට දැනෙන්නේ නැහැ. ඉතින් මේ කයක් මේ ජීවත් වෙනවා කියලා දැනෙන්නේ ඔන්න ওই ටික තමයි. ආයි කාය පැත්තෙන් කතා කරන්නේ. ඉතින් මේ ටික මෙහෙම අපි
ඇහෙනව නේද? ආ
ඇහෙනවා ස්වාමීන් වහන්සේ දැන්.
හරි. පොඩ්ඩක් කරන්ට් එක ගිහිලා ආවා. එතකොට අපි මේ මතක් කරගෙන හිටිය මේ කාරණාව මේ තියෙන මේකේ මේ ගලාගෙන යාම. එතකොට මේ ගලාගෙන යද්දී අපිට මේ තියෙන සීමා මායාවල් අපිට මේක බෙන් කරලා අඳුන ගන්න පුළුවන් ගතිය තමයි අපි කියන්නේ මේ හොඳ භාවනාව සම්බන්ධව මේ සුතමේ ඥානෙ තියෙනවා කියන්නේ. එතකොට ආපහු මේ පස්සේ අපිට තියෙන මේ දියුණුව අපිට අපි දකින්නේ මේක දියුණුවක් හැටියටද නැත්නම් ඇත්තටම අමනියක් කරදරයක් හැටියටද? සහ මේ මට්ටමේ අපිට ජීවත් වෙන්න මේකට සෙටල් වෙන්න අපිට කොච්චර කාලයක් යයිද? ඒකත් එක්ක අපිට ඇත්තටම තියෙන භාවනාවේ තියෙන අර මම කතා කරපු කාරණාව තමයි මේකේ අපිට ඇත්තටම මේකේ හොයන්න ඕන. එහෙම නැත්නම් මේ මමයාගේ පැවැත්මට එහෙම නැත්නම් මේ මමයාගේ පැවැත්ම අල්ලගන්න අපිට කොච්චර පහසුවක්ද මේක මේ සම්පූර්ණම මේ මේ භූතයක් අවදිනවා වගේ එහෙම නැත්නම් මේ සම්පූර්ණ මේ කෙනෙක් අවදිනවා වගේ අපිට මේ දකින්න එක අපිට කොච්චර භාවනාවක ඉදිරියට ඇදගත්ත කියන එක තමයි අපිට මේ වෙලාවේදී මතක් කරන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟට දෙවනි ප්‍රශ්නය විදිහට මට අහන්න තිබුණේ ස්වාමීන් වහන්ස අපේ දැන් පරියංකේදී හෝ සක්මනේදී මේක ගොඩක් වෙලාවට මට මතක් වෙන්නේ පරියංක භාවනාවේදී දැන් අපි කියනවානේ මොකක්වත් කෙනෙක් අය දැනෙන්නෙත් නෑ නමුත් දැනීමක් තිබෙනවා ඊට පස්සේ අපි ඒක කියන්න උත්සාහ කරන්නේ සිතවිල්ලක් ආවා නැවතත් ඒක දැනගත්තයි කියලා ඒ ඔය සිතවිල්ලක් එනවායි කියන එක අවස්ථාවදී ස්වාමීන් වහන්සේ අපි නාම රූප ගැටෙන අවස්ථාව කියලා අපි සඳහන් කරන්නේ මොකද අපි අන්තිමට අපිට සිතවිල්ලක් එන බව දැනෙනවා ඊට පස්සේ ඒ සිතවිල්ලට අදාළ ශාරීරික වෙනස් වීමක් උදාහරණයක් ලෙස කිව්වොත් දේශ සහගත සිතුවිල්ලක් කියලා දැනගන්නවා ඒ දේශයට අදාළව කයේ හෝ කයි එහෙම නැත්නම් වත් වීමක් හාට් එකේ ස්පන්දනය වැඩි වීමක් එහෙම නැත්නම් අපිට සමහර වෙලාවට ගොඩක් වෙලාවට ඔය බ්‍රේන් එකේ පැත්තේ පොඩි තාමසියුම් ඉලෙක්ට්‍රික් පල්ස් එකක් විදිහට වගේ දැනෙනවා. ඒ දැනීම අප දැනගත්තට ඔය නාම රූපේ නිසා නාමයක් සහ රූපයක් හටගන්නවයි කියලා කියන්නේම ඒ සිතුවිල්ල දැනගැනීමද ස්වාමීන් වහන්ස?
ඇත්තටම දැන් ඔය කියන ස්වභාවයට අපි සාමාන්‍යයෙන් කියන්නේ අපිට දැන් අපි කියන්නේ උපයාගත්ත එහෙම නැත්නම් මේ හිඩස අපිට කැඩුනායි කියන එක තමයි ඔහුගේ අර්ථය. හැබැයි මේ තියෙන නොදැනීමට අපිට පුළුවන් මේකේ අවදිය ඇති කරගන්න. නොදැනීමට අවදිය ඇති කිරීමත් මේ නොදැනීම එහෙම නැත්නම් නැවතත් දැනීම් වලට පත්වීමත් කියන එක ඇත්තටම ඔක හරි සියුම් කාරණාවක්. ඔක තෝරලා දෙන්න ගොඩාක් අමාරු වෙන කාරණාවක්. ඉතින් බලන්න මේකට තේරිම නැත්නම් අපි මෙහෙම කිව්වොත් අපිට කියනවා මේ කියන්නේ රහතන් වහන්සේට තියෙනවා මේ අනිසිතෝ අනුපාදානෝ සතෝ ඉතින් හරියට ඒට ගොඩාක් සමීපයි මේ කියන කාරණාව. මේ මේ නොදැනීමට මේ දැනීමක් ඇති කරගන්න. එතකොට එතන හුදු 100ක් පමණක් තියෙනවා සිතුවිලි ආදිය එහෙන් කිසිම බාධාවක් නැහැ. අපිට මේකේ අපිට ඕනනම් මෙතනදී විපස්සනා කරන්නත් පුළුවන්. එතකොට මෙතනදී අපිට තියෙන මම යගේ තියෙන ස්වභාවය. ඉතින් මතන ඔය ඔය මට්ටමින් තමයි අපි ඇත්තටම මේ විපස්සනාවට ලොකු අවස්ථාවක් අපිට හම්බෙන්නේ. ඉතින් මම හිතනවා මේ කාරණා දෙක තව තවත් බලන් පැහැදිලි කරගන්න පුළුවන් වෙයි අපි මේකට තුල යෙදී ගත කරනකොට.
එමයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පෙරවන් සරණයි.
පෙරවන් සරණයි.
නැස කෙනෙක් ඉදිරිපත් වෙලා පොඩ්ඩක් මට පැහැදිලි කරගන්න ඕනාවක් තියෙනවා.
හොඳයි.
දැන් ස්වාමීන් වහන්ස එතකොට දැන් අපි අපි සාමාන්‍යයෙන් අපි අරමුණක් කියලා ගත්තු සක්මන හරි හුස්ම රැල්ල හරි එතකොට සාමාන්‍යයෙන් ඒකෙන් පටන් අරන් ඒක ගෙවිගෙන යනවා. ඒ ගෙවිගෙන යනකොට සාමාන්‍යයෙන් එතකොට අපි ඒකත් ඒ අතහැරලා ඒ ගෙවීමත් ඒකට එහෙම යන්න දුන්නොත් එතකොට බෝවන්සේ කිව්ව සබ්බකාය කියන මුළු කියන්නේ මුකුත් ඉන්න බව විතරක් දන්න කියන තත්වයක් එන්න පුළුවන් වෙනවා. එතකොට සයන්ස ඒක තුලින් තමයි එතකොට අපි යන්නේ ඔය කියන කියන්නේ නොදන්න ස්වභාවයට. එතකොට සයන්ස නොදන්න ස්වභාවය අපිට විපස්සනා කිරීමක් කරන්න බෑ. ඒ නිසා ඒ කියන්නේ එතන අපිට කියන්නේ එතකොට සිතුවිල්ලක් නදී කිව් වගේ සිතුවිල්ලක් ආවම එතකොට ඒකේ ඒකේ තත්ත්වය කැඩුනොත් ඔන්න අපි එතකොට ඒක මොකක්ද කියලා දැනගන්න පුළුවන්. ඒ කියන්නේ අපි එතකොට වැඩිපුර අපේ අවධානය පරයන්කේ තුල හරි සක්මේදී ඉන්න ඕන අර ඒ කියන නිවිතක් නැති අරමුණක් අල්ලන්නේ නැති தත්ත්වය පවත්වගෙන යන්න. එහෙම කිව්වොත් ඒක නිවැරදිද ස්වාමීන් වහන්සේ?
ඔව් ඊටත් වඩා මම මෙහෙම කිව්වොත් දැන් අපි ඇත්තටම සක්මන් කරන්න පටන් ගත්ත කාලේ අපිට බලන්නකො සක්මන් කරගෙන යද්දී කොච්චර ශබ්දෙන් බාධාද අපිට සිතුවිලි වලින් බාධාද ආදී කොච්චර බාධාවල් තියෙනවද බලන්න. ඊට පස්සේ නමුත් බලන්න ටික දවසක් ගියාට පස්සේ මේ ශබ්ද තිබුණා මේ අනම්මනම් මොනවා තිබුණත් අපිට බලන්න සක්මන කියන එක අපිට ඒ අවධානය වෙනස් වෙන්නේ නැහැනේ නේ. ඉතින් අන්න ඒ වගේම තමයි එකම මේ එකම විදිහට තමයි අපිට මේ කියන අපි කියමුකොත් මේ කමටහන තුලින් අපි නොදැනීමට ගිහාම ඇත්තටම මේක නොදැනීමට නොගිහිල්ලා නැති කෙනෙක් නෑ. හැබැයි මෙතන තියෙන්නේ මේකේ විස්තර අපි හෙවීම. දැන් අපි බලන්න දන්න ලෝකෙ ගැන දන්න තරම් අපි මේ නොදන්න ලෝකෙ ගැන අපි හොයලා තියෙනවද? අන්න ඒ වගේ මේකේ තව අපිට විස්තර ගොඩක් තියෙනවා මේ නොදන්න ලෝකෙ ගැන. මේ නොදැනෙන ගිහාට පස්සේ මේ ගන්න දේ සහ මේක තුළ ඒ කියන අර වශීභාවයක් නැතිකම නිසා අපි කියනවා මෙන්න මේ නොදැනීම කැඩෙනවා කියලා. ඇත්තටම නෑ. මේ නොදැනීම කැඩෙනව නෙමෙයි අර වගේම කාරණාවක් තමයි තියෙන්නේ. නමුත් මේකේ තුල අපි හසල ඔබ මේක පුහුණු කරන්න බොහොම සතුටින් මේක පුහුණු කරන්න අපිට තේරෙනවා මේ නොදැනෙනවා කියන මට්ටම ඒක කැඩෙන්නෙත් නැහැ. ඒක තමයි ඇත්තටම ඒකට දක්ෂ වීම. ඒකට අපිට හැකියාවක් ලබා ගැනීම කියන්නේ අන්න එච්චරයි. එතකොට අපි දන්නවා මේ නොදැනීම මේ හිඩස කැඩෙන්නේ නැහැ. තවමදාකත් මේ සිතුවිලි ඒ කියන්නේ සිතුවිලි වලින්වත් මේකට බාධාවක් වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි අපිට මේ වෙලාවේ මතක් කරලා දෙන්න ඕනේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොමත් පින්දි විස්තර කිරීමට. ඒක ටිකක් අමාරු තැනක් නේ ස්වාමීන් වහන්සේ. කියන්නේ අපි වැඩිපුර අපේ ප්‍රමුඛත්වය දින්න ඕන අර දන්න දෙයට වඩා නොදන්න තැනේ ඉන්න. ඒකට ස්වාමීන් වහන්සේ එදිනෙදා ජීවිතයේදී මේ කියන தত্ত্বය ඊත් අපි එතනට යනකොට ඒ වෙලාවේ දැන් අපිට අරතරන් හිතේ අපිට එකඟ බවක් එහෙම නැත. අපිට ඒ කියන්නේ එදිනෙදා ජීවිතයේදීත් මේ දේවල් ඇවිල්ලා යන හැටි එක එක සිතුවිලි වලින් ඇති කරන සංඥාමය තත්ත්ව තියෙනවා. එතකොට ඒවත් ඒ වෙලාවෙත් ඔය කියන නිමිත්තක් ගන්න නැති තැන පුහුණු වෙන්න ඕනද? නැත්නම් ඒ එන අපි හිතමු මොකක්ද සිතුවිල්ලක් ඇවිල්ලා අපිට යමක් පණිවිඩයක් කියනවනම් අපි ඒ ගැන බලන්න ඕනද ස්වාමීන් වහන්සේ?
ඔව් ඇත්තටම ඔය කතා කරන මට්ටමට තමයි ඔය කෙනාට තමයි කියන්නේ රහතන් වහන්සේ කියලා. ඇත්තටම මේ කාරණාවක් තමයි අපි මතක් කරගෙන ඉන්නේ මේකේ මේ ප්‍රතිපදාව ගැන ඇත්තටම මෙතැන්ට එනවා නම් ඒ කෙනාට තමයි ඇත්තම රහතන් වහන්සේ කියලා කියන්නේ කියන මගේ දැනුම හැටියට. ඉතින් අන්න ඒක තමයි එතකොට බලන්න කොච්චර භාවනා කරලා පේනවා අපිට, يعني කොච්චර භාවනා කරනවා කියන එකේ අර අදහස මේක හරියට තෝර බේරගෙන මේ මේ කෙලේශ ධර්ම ටික, නීවරණ ධර්ම ටික මේ ටික ක්‍රමක්‍රමයෙන් අපි මේ කියන්නේ විපස්සනාව සමතය මේක යුගනද්ද වශයෙන් මේක මේ 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 පුහුණුව තුලින් ඇත්තට මේක අපිට ආයේ ආයාසෙන් කරන්න දෙයක් නැහැ. එතන අපි එදිනදා ජීවිතේට ඒක එතකොට මේ කාරණා තුළට මේ යන්නේ භාවනාව මේ ආයාසයකින් තොරව මේ කියන මේ අනිශ්චිත අනුපාදාන මේ සතෝ කියන ස්වභාවයට යන්නේ මේ භාවනාවේ තියෙන හැකියාවෙන්මයි. දැන් තවත් ඔකට උදාහරණයක් කිව්වොත් අපිට මේ බොජ්ජංග ධර්මවල මේ බොජ්ජංග ධර්ම ගත්තාම බලන්න මේකේ බලන්න උපේක්ෂා සම්බොජ්ජංගේ මට්ටමට දියුණු වුණොත් මේක ලොකු කාරණාවක්. නමුත් ඇත්තනම සරලයි මේකත් එක්ක ජීවත් වෙන කෙනෙක්ද මේක පළවෙනියෙන් අහන කෙනෙකුට මේ අපබ්‍රංශයක් වගේ තේරුණාට මේක තුල ජීවත් වෙන කෙනෙකුට මේක තරම් අනට මීපැණිමක් කරන දෙයක් කොහෙවත් නැහැ. මේක ගැන කතා කිරීම මේ ඉතින් මේ බලන්න මේ උපේක්ෂා බොජ්ජංගේ තියෙන කතාව ගත්තාම ඉතින් මේ කතාවම තමයි තියෙන්නේ. ඉතින් හරීම ගොඩයක්, හරීම නීරස ගතියක්, හරීම ප්‍රභාස්වරකමක් කියලා බොහොම අවධානයක් අනිශ්චිත ගතියක් වගේ අපි දේවල් ටිකක් මේකේ තුල හම්බෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ සමා වෙන්න ඕන යම් කිසි ප්‍රශ්නයක වරදක් සිදු වුණා නම් ස්වාමීන් වහන්සේ විස්තර කිරීම බොහොමත්ම පිං යම් ප්‍රමාණයකට වටහා ගන්න පුළුවන් වුණා. මහින්ද තව කවුරු හරි කෙනෙකුට දැන් අවස්ථාවක් තියෙනවා. අද ස්වාමීන් වහන්සේ ටිකක් සහභාගී වෙලා තියෙන සංඛ්‍යාව අඩුයි වගේ වෙනදාට වඩා. මේ සරණ දැන් මේ සතියක් තමයි එතකොට අපිට දැන් මේ ඉදිරියටම ගෙනියන්න තියෙන්නේ නේද? ඒ කියන්නේ උපවාසයට බොජ්ජංග මට්ටම ගැන සඳහන් කරා. එතකොටත් ඒ කියන්නේ මේ ඒ සතියම තමයි දියුණු වෙවි යන්නේ ඒ මට්ටමට වෙනකම්ම නේද?
ඔව්, ඒ කියන්නේ සතියත් ඒක අපි කියමුකෝ සතිය කියන වාදනේ පිරෙද්දී ඒක තනියම පිරෙන්නේ නැහනේ. ඒක පිරෙන්නේ සමතයත් අරගෙන, එමු නැත්නම් සමාධියත් අරගෙන, ප්‍රඥාවත් අරගෙන, වීරයත් අරගෙන, ශ්‍රද්ධාවත් අරගෙන තමයි මේක පිරෙන්නේ. ඒක තමයි අපිට අර මේ ලොකු විවාහකය කියන මේක මේ ඉන්නේ පහසු තැන. එතන ඒ කාරණාවත් එක්ක මේ භාජන ඔක්කොම පිරිනවා. එකක් පොරවන්න 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 ඒක විතරක් මේ භාජන මේ පහම පිරිනවා. ඉතින් මේ ඒ වගේම අපි මේ සතර සම්‍යක් ප්‍රධාන වල වීරය වල ඉඳලා සතර ඉර්ධිපාද වල ඉඳලා මේ පොජ්ජංග මට්ටමට යද්දිත් වෙන්නේ ඇත්තට මේක අපි සතිය කියලා ඔය මුලින් කතා කරන සතිය නෙමෙයි මේ තියෙන බොජ්ජංග මට්ටම් වල තියෙන. ඉතින් මේක බොහොම සෙල්ලක්කාරයි. ඒ සතියේ තියෙන හට ගැනීම නැතිවීම අපිට බලන්න පුළුවන්. ඒකත් කඩල බිඳලා දාන්න පුළුවන් ලොකු පරිචයක් වෙනවා මේ සතියෙම දිනු කිරීම තුළ, අතිපට්ඨානෙම දිනු කිරීම තුළ. මේතර මේක සරලයි. මේ පටන් ගත්ත කෙනෙකුට මේක හරියට උපදේශ ටික අහගෙන මේ ටික එදිනදා පුහුණු කරොත් අපිට බොහොම පහසුවෙන් මේ අපිට මේ තියෙන අත්දැකීම් මේ ජීවිතේම අපිට ලබන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොමත්ම පිං. සෑම වෙලාවෙම මට අන්තිම ප්‍රශ්නයක් අහන්න මතක් වුණා. මම මේක ලියාගෙන හිටිය වහන්සේකින් අහන්න ඕන කියලා. පසුගිය සාකච්ඡාවක ස්වාමීන් වහන්සේ තිබුණා මේ අපිට මේ ඉදින්දා ජීවත් වෙන සමාන්ස හුඟක් ලාට අල්ලගන්න අමාරුයි, සංඥාවක්ද හිතුවිල්ලක්ද කියලා. ඒ කියන්නේ තේරෙනවා මොකක් හරි හිතුවිල්ලකුත් තියෙනවා, නමුත් ඒක හරියටම සමහරක් විතර නිකන් සංඥාවක් සිතුවිල්ලක් නිකන් අතර වගේ සමහරවිට ඒකද අර මේ දැන් කියන්නේ අපිට මොන හරි දෙයක් එනකොට සමහරවිට එක දෙයක් නෙමෙයි නෙන්නේ. දැන් අපිට පුද්ගලෙක් මතක් වෙනකොට, සිදුවීමක් මතක් වෙනකොට කారణ රාශියක් එතන තියෙනවා. එතන එකක් කියලා නෙමෙයි, ඒ කියන්නේ පුද්ගලෙක් අඩරුව, ශබ්දය, වර්ණය ඔක්කොමත් එක්කනේ දැන් තියෙන. සමහරවිට ඒකද අර දැන් හිත ගැන කතා කරනකොට දිය සුලිය උපමාවෙන් කිව්වේ ඒකද? ඔය අඟහරුවාද සාකච්ඡා වාරයේ කියන්නේ දිසුලියක් ඇති වුණා, දිසුලිය ඒකට එහෙම යන්න දුන්නා, දිසුලිය නැති වුණා, එහෙමද හිතගෙන ඒ අවස්ථාව විස්තර කරන්න
තියෙන්නේ? ඔව්, ඇත්තටම මේ තියෙන මේ සංඥා ස්වභාවය. එතකොට මේ කියන කතාව ඇත්තටම ඉතින් ඒක තමයි කාරණාව මේ කියන මේ දියසුලියක් මනුස්සයෙකුට තියෙන තාක්කල් ඇත්තටම මේ මේ ගැටලුව තියෙන සංඥා විතරක් නෙමෙයි අපිට රූපයත් නිකන් තියෙන බවට මේ නිත්‍ය සංඥාව හදලා දෙන එක නෙමෙයි ඇත්තටම මේ මේක කතාව නේ අපිට මනුස්සයෙක් ඉන්නවා මේ රූපයක් තියෙනවා කියන කෙනෙකුට ඇත්තම වේදනාව සංඥාව මේ මේ කියන සිතුවිලි විඥානය කියන එක ඒවා සාමාන්‍ය දේවල් ඉතින් මෙන්න මේක තමයි ඇත්තටම කාරණාව නමුත් මෙතනට එන්න කෙනෙකුට සෑහෙන ගෙවම් කිරීමක් ගෙවන්න වෙනවා මොකද මේ කෙනාගේ මේ තියෙන විවිච්ඡේව කාමෙහි විවිච්ඡ අකුසලෙහි ධම්මෙහි අපි මේ ජීවිතේ හෝ වේවා පෙර ජීවිතවල හෝ වේවා අපි රස කරපු අකුසල කර්මයන් මේ තියෙන කාමයේ සම්බන්ධ මේ වස්තුකාම ක්ලේශකාම තියෙන දේවල් මේක ප්‍රහීණ වෙන්න අපිට මේක ඇතුළට මේක ඇතුළේ යෙදෙන්න පුළුවන් කාලය මේකත් එක්ක හැසිරෙන්න පුළුවන් කාලය අපිට වැඩි වෙනවා. ඉතින් ඒකත් එක තමයි මේ තියෙන අත්දැකීම් අපිට හම්බෙන මේ සාකච්ඡා තුලින් අපිට මේ හම්බෙන අවස්ථා තුලින් අපිට මේක තුල කතා කරන්න දෙයක් මේක තුල සෙවීමක් ඇත්තටම ගන්න පුළුවන් නම් ඉතින් මේ වගේ කෙනෙකුට ඇත්තටම මේ ජීවිතයේ පරයන්ගේ තුල නිදිමතක් නම් ඇති වෙන්නේ නැහැ. අනේක මේ වගේ අවධියක් ගත්ත කෙනෙකුට මේව ගැන හොයන කෙනෙකුට ඇත්තටම මම කියන්නේ ඔය මේ පරයන්ගේ තුල ඔය නිදා ගන්න කට්ටියට කියන්නේ පොඩ්ඩක් මේ වගේ ගැඹුරු ධර්ම පොඩ්ඩක් හදාරන්න ගන්න. අමාරුයි තමයි. ඔළුවරි දෙනවා හරිනේ වෙන. හැබැයි මේ පරයන්ගේ තුල මේ කියන නිදිමතක්වත් ආයි මොකක්වත්ම නැහැ. මනස පුළුවන් තරම් ප්‍රබෝෂර. මේවත් එක්ක ඇසුරු කරගෙන හැබැයි මේවා වැඩි කරගන්නත් බෑ. එතකොට අපිට විතර්ක වැඩි වෙනවා. ඉතින් අන්න ඒකයි කියන්නේ මේ භාවනාවේ මේ මේ කියන සහ තව කාරණාවක් මතක් කරොත් මේ භාවනාව තුල අපිට ධර්ම කරුණු හොයන්නත් පුළුවන් ඊට වඩා හැබැයි පහසුයි අපි කරගෙන යන භාවනාවට මේකේ තියෙන අදාළ කොටස් ටික ගන්න එකට අපි දක්ෂ වුණොත් එතනත් දක්ෂතාවයත් එක්ක එහෙම නැත්නම් අපිට මේ ධර්මයේ තියෙන මේ හැම කාරණාවක්ම අපිට සමහර විට භාවනාවේ 100%ක් ඒ කියන මට්ටම මට තිනවා කියන එක අපිට එහෙම කතා කරන්න බොහොම අවස්ථා අඩුයි. ඇත්තටම අපිත් එහෙම භාවනාවේ සෑහෙන දුරක් ගියට පස්සේ තමයි මේ පොත්පත් උනත් කියවන්න ගන්න අපි. අද එතකොට අපි සෑහෙන දේවල් ගොඩක් පහු කරගෙන ගිහිල්ලා. ඉතින් එහෙම නැතුව කෙනෙකුට මේ විදිහට අතරමං වීමත් යම් අවස්ථාවක භාවනාවෙන් මේ ප්‍රායෝගික ඥාන වලට ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂයන්ට අපිටපත් වෙන්න යම් අවස්ථාවක ඒ කියන්නේ ඒක පුරුද්දක් වුණොත් පමණයි එහෙමත් වෙන්නේ. මේක බණක් අහන මේකට දාගන්න. එහෙමත් මේක ලකුසාන්ති කියන ඉතින් ඇත්තටම මේ දෙක කාට හරි හරියට කළමනා කරගන්න පුළුවන් නම් ඇත්තට මේ කෙනාට තමයි මේ භාවනාව කියන එක මේ මේකේ තියෙන හරය භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ. නැත්තම් සුතමේ ඥාන වැඩි වුණාම ප්‍රශ්නයක්. ප්‍රායෝගික ඥාන වලට ගියාම මේක අපේ හිතම අපව කරකවනවා මේ වටේ. මොකද ධර්ම කාරණා දන්නේ නැති නිසා. ඉතින් ඒක තමයි අතරම මේ මම ඉගෙන ගත්ත මේ ලොකු සංසය කිව්වු මේ අවවාදය මේ සුතමේ ඥාන සහ මේ ප්‍රායෝගික ඥාන අතර මේක තමයි අපිට සාකච්ඡාව තියෙන්නේ. ඉතින් මේවා හරියටම ගලපලා භාවනාවේ ඉදිරියක් බලාපොරොත්තු වෙනවා නම් මේ කියන මමයව අල්ලා ගැනීම මේ කියන සබ්බත්වයේ හුරු කිරීම මේ සබ්බත්වයේ තුල මේ හිටසට අවදි වීම සහ මේ අපි කතා කරන සතිපට්ඨානේ මේ කියන බොජ්ජංග මට්ටම දක්වා ගලණයට මේ ටික උදව් කරගන්න පුළුවන් නම් මේක ගලණයක් ඉදිරියක් තියෙන වැඩක් ඉදිරියට යනවා කියලා අපිට තේරෙනවා නම් අන්න අපි මේ අපි සකස් කරන ප්‍රතිපදාව ඉතාමත් පිරිසිදුයි. නැත්නම් අපි මේ හදාගත්ත ප්‍රතිපදාව අපි හදාගත්ත සැලසුම් අපි කරන මේ උදේ හවා කරන මේ භාවනාවට දෙන උරදීම් එහෙම නැත්නම් අපි කියන අනුග්‍රහිතයන් මේ ටික සැලස්ම වෙනස්සු ඒ කියන්නේ වෙනස් වෙලා කියලා තේරෙන්නේ අපේ හරියට ඉදිරියක් අපිට මේකේ ඉදිරියට දාගන්න බැරි වුණා නේ. ඉතින් අන්න ඒ නිසානේ අපි කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ගත්තාම මේ මේ නිරෝධ නැත්නම් මේ ප්‍රතිපදාර සත්‍යයට මේක මෙයාට ස්ථිරසාර වෙන්නේ මෙයා දුකත් දුක්ඛ සමුදයත් දුක්ඛ නිරෝධයත් මේ ස්පර්ශ කරන තැන මෙයා මාර්ගය කියන එක මාර්ගයත් මෙයාට ස්ථිරසාර වෙලා මෙයා ගහන සැලසුම් මෙයා ජීවිතේ එහෙම නැත්නම් දවසේ කරන කාලසටහන අපි මේ සුතමේ ඥාන සහ ප්‍රායෝගික ඥාන කියන එක හැසිරීම අන්න මේ හසුරවල 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 හරියට මේ channel එක අහු කරගත්තා නම් හිත මෙහෙට කරකවල කරකවල මේ කියන අපිට අහන්න ඕන channel එක අපිට දාගත්තා නම් අන්න ඒ කෙනාට මේ කියන චතුරාර්ය සත්‍ය කියන එක මේ හතර සම්පූර්ණ වෙනවා කියලා කියනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොමත් දුකින් ඔබ වහන්සේ අද දින අපිට තාම වටනා උපදෙස් මා රාශියක් අපිට ලබා දුන්නා. ඉතින් වහන්සේට මේ කරගෙන යා වූ වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වීමට මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සාකච්ඡාව මෙතනින් අවසන් කිරීමට අවසරයි.
හොඳයි
නදීප්, එහෙනම් ඔබට වාරය ඉදිරියට කරගෙන.
බොහොමත්ම පින් පන්දුල මාමා, අපි අද දිනේ වැඩසටහන සමාප්ත කිරීමටයි සූදානම් වන්නේ. ධර්ම දේශනාවක්, ධර්ම සාකච්ඡාවක් අපේ අත්දැකීම් සියලු දෙනා සමග පදහදා ගැනීමක් සිදු කරා. ඒ සඳහා අද දිනේ ඊ අපි රස කරගත්තා වූ සියලුම කුසල ඡන්දයන් ගෞරවනීය ස්වාමින් වහන්සේලාට මේ සඳහා අනුග්‍රහ දක්වන සියලු දෙනාටමත් අනුමෝදන් කිරීමටයි සූදානම් වන්නේ. අද දිනේ පුණ්‍යානුමෝදනාව සිදු කිරීමට මම නාමන්තට ආරාධනා කරනවා.
බොහොම පින් නදීප්, තිරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කියන අවසරයි, අද දිනේත් නම කියන අවසරයි, ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ විසිනුත් නම කියන අවසරයි, ගෞරවනීය කේමාලෝක ස්වාමීන් වහන්සේ විසිනුත් අප වෙනුවෙන් සතිමත් වීම සම්බන්ධව විශේෂ අනුග්‍රහයක් දක්වමින් බොහෝ දහම් කාරණාත් ඉදිරිපත් කරන ලැබුවා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේලා දෙනමටම අපි මේ රැස් වූ සියලු පුණ්‍යස්කන්ධයන් අනුමෝදන් කරන ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය නත් වේවා. මේ ජීවිතය තුළදීම මේ සතර මඟඵල නිවන් අවබෝධය පිණිස හේතු වාසනා පිණිස මේ රැස් වූ කුසල ස්කන්ධය සැකසේවා, හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඒ වගේම නිසරණ වාසී ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම නිසරණ වනවාසී සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ සියලු පුණ්‍යස්කන්ධයන් අනුමෝදන් වේවා. උන්වහන්සේලාගේ ජීවිත නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්න වේවා. මේ ජීවිතය තුළ අමාමහ නිවන් ධර්මයන් සාක්ෂාත් කරීමට මේ කුසල් ධර්මයන් උපකාරක වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහනේ සංවිධායක මණ්ඩලයේ වශයෙන් කටයුතු කරන යම් පිරිසක් ඉන්න, ඒ සියලු පිරිසට මේ පින් අනුමෝදන් කරනවා. ඔවුන්ගේත් ඒ සති සම්ප්‍රජාණය වැඩෙන ආකාරයෙන් මේ සතිමත් ක්‍රියාවලින් කර ගැනීමට චිත්ත ධෛර්ය වාසනා ශක්තිය අත් වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. මේ ජීවිතය තුළ ඒ සතර මඟඵල අවබෝධ කරන්නට හැකියාවත් වේවා. ඒ වගේම මේ වැඩසටහන සහභාගී වූ සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරනවා. ඔබ මේ ඉගෙන ගන්නා වූ ඒ දැනුමින් හොඳ ප්‍රයෝජන ලැබමින් සතිමත් වීම දිගින් දිගටම සිදු කරමින් මේ සතර මඟඵල නිවන් අරමුණු කරගෙන කරන්නා උත්සාහයන් සාර්ථක වේවා. මේ ජීවිතය තුළ ප්‍රතිඵලත් වේවා. දෙනාට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂත් අත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වැඩසටහන මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පටන් මේ දක්වා මේ ශාසනයේ පැවැත්වීම වෙනුවෙන් අප කැප වූ යම්තාක් පින් කැමති පිරිස ඇද්දේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිවන් පිරිනස හේතු වේවා. සුවපත් භාවයත් පත් වේවා. නොපෙනෙන ලෝකයේ සිටින යම්තාක් පිරිසක් අපහාට උපකාර වුණා නම් ඒ අයටත් මේ පින් අනුමෝදන් වේවා. පින් කැමති සියල්ලන්ටත් මේ පින් අනුමෝදන් වේවා. එත්තාවතා චම්මේහි සම්හතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්හතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්හතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. අප සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. අප වෙත නිවන් අවබෝධ කරන තෙක් කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ගේ ඇසුරු පමණක්ම වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. එමිනා පුඤ්ඤකම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට අවසරයි. ඕකාස වන්දාමි බන්තේ. මයාකතම් පුඤ්ඤං ස්වාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
ස්වාමිනා කතම් පුඤ්ඤං මහියං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමති මේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාසිකමාමි බන්තේ.
සෝපත්තේවා කමං කන්ති.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ. තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
සෝපත්තේවා සෝපත්තේවා.
ගාත සජ්ජයන් වන්දනා කිරීමට නැවතත් අවසරයි ස්වාමීන් වහන්සේ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක් හෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං සාධු සාධු සාධු. බොහොම පින් ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි අවසරයි.